Nee, sado. දෙදහස් විසි තුනවසරේ දෙවැනි මාසේ පස්වෙනිදා නවම්පුර පසළොස්වක පොහෝදාදයි. ප්‍රථම මහා සංඝ සන්නිපාතය මහා සංඝ පිරිස ශාසන මෙහෙවරෙහි හෙදවීම සඳහා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කටයුතු කරපු දවස. ඒ වගේම සාරිපුත්ත මොග්ගල්ලාන මේ දෙපළට අග්‍රශාවක තනතුරු සලසා දුන්නු දවස. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමට තීරණය කරපු දිනය මාසය හැටියට මේ නවම්පුර පසළොස්වක පොහෝ දින මාසය සලකනවා. ඒ උතුම් කරුණුත් සිත් තුළ පෙරදරි කරගෙන හොඳින් ධර්මය ශ්‍රවණය කරන්න පින්නතුනි. ඒ වගේම හොඳින් ධර්මය මෙනෙහි කරන්න පින්නතුනි. එයින් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ධර්මය තම තම නැන පමණින් දත යුතු කියන වශයෙන් කල්පනා කරලා මේ දුර්ලභ මනුෂ්‍යාත්මයේ වටිනාකම ප්‍රයෝජනයට ගමු. පහුගිය දවසේ වල්ගාතරුවක් ඇවිල්ලා ගියා පෘථිවිය වටේ කැරකිලා, ඉර වටේ කැරකිලා ගියා. ඒක ඇවිල්ලා තියෙන්නේ මීට පෙර අවුරුදු 5000කට කලින්ලු. ඒ කියන්නේ තාරකාවට වටයක් ගිහිල්ලා ඉන්න අවුරුදු 5000ක් විතර යනවා. නියන්ඩතාල් මානවකයාද කවුද කියන මානවකයෙක්ලු ඒ කාලේ හිටියේ. ඉතින් ඒ නිසාවෙන් අපි කල්පනා කරලා බලන්න ඕන, ඒ තාරකාව ආයේ එනකන්වත් අපි ඉන්නේ නැහැ නේද? ඒ තරුව ගියා, ඒක වටයක් කැරකිලා ආයේ එනකන් ඉන්නේ නැහැ. හරීම පුංචිම පුංචි ආයු කාලයක් තියෙන්නේ. ඉතින් මේ කාලය අපි යොදා ගන්න හොඳ නැහැනේ අකුසලයට. කුසලයට යොදාගෙන සද්ධර්ම අවබෝධය කරගන්න මහන්සි වෙන්න ඕන. ඉතින් මේ කාලය තමන්ට කාලයක් කරගන්න එපා. ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මාන, මදමාන, ගුණමකුකම් ඇති කරන්න, අනුන්ගේ ගුණ නසන්න, නොයෙකුත් උප්පරවැටි කරගන්න යොදාගන්න තියෙන කාලයක් නෙමෙයි පින්නතුනේ. මේ කාලය අපිට ලැබී තිබෙන්නේ අතිශයින්ම වැදගත් කාරණයක් සිද්ධ කරගන්නට. දුර්ලභ සම්පත්ති රාශියක් එකට එක්වෙච්ච මොහොතක්. බුද්ධ ශාසනය ඔබට හම්බෙලා තියෙනවා. පරලොවින් ඔබ ප්‍රාර්ථනා කරන්න ඔබේ ඥාතීන්ට කල්යාණ මිත්‍රත්වය ඒක ලැබිලා තියෙනවා. ඒක සපයන්න පුළුවන්, ඒක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සද්ධර්මයේ තියෙනවා අවශ්‍ය නම් ඒ දුර්ලභ පැවිද්ද තියෙන පින්නතුන්ට, ඒ සද්ධර්ම අවබෝධයේ තියෙන සක්විති රජකමට වඩා ඉහළ ප්‍රතිලාභයක් වේද, ඒ ප්‍රතිලාභය තමයි සෝතාපට්ටි ඵලම් වරක්. සෝතාපට්ටි ඵල වරමට තමන්ටපත් වෙන්න පුළුවන් නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනේ ක්ෂණයකේ උගුල්වා දමා ලෝකෝත්තර ගාමී භවට පත් වෙනවා. ඊට පස්සේ නියතෝ සම්බෝධි පරායන වශයෙන් කිසි කලක අපායට නොවැටි සුගතියේම සැරිසරා නිවන් දකින්න පුළුවන් මට්ටමට මනස වර්ධනය වෙනවා පින්නතුනි. ඉතින් මේ අවස්ථාව තියෙනවා. මේ අවස්ථාව මේ රටේ රජ වෙනවට විතරක් නෙමෙයි, සදෙව්ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රය වෙනවටත් වඩා, ඒක අමාරු වැඩක් නෙවෙයි, ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එහෙමනම් ඔබ විශාල කාර්යතාවයකට විශාල කාර්යභාරයකට ඔබ අඩිය තියලා තියෙනවා. මම මේ කතාව මතක් කළේ ඔබේ තවත් වීරිය, උනන්දුව, අවදිය වැඩි වෙයි කියන බලාපොරොත්තුවේ. ඔබත් වැඩි කරගන්න එක, අවදිය ටිකක් වැඩි කරගන්න, ඕනකම වැඩි කරගන්න. ස්වාමින් වහන්සේ බණ කියන්නේ නැත්තම් කොහොම හරි බණපදේ අහගන්න තමයි මහන්සි වෙන්න ඕන. කොහොම හරි උත්තරේ ලබා ගන්න තමයි මහන්සි වෙන්න. තමන්ගේ අපහැදිලි කරුණ පැහැදිලි කරගන්නකම්ම තමන් සංවාද කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. හාමුදුරුවන්ට පවරලා, ධර්මයට පවරලා ඉන්න බෑ අපි නිවන් දක්වන්න කියලා. එහෙම නේද? එහෙම අයත් ඉන්නවා අර පාසලේ උගන්නන නිසා ඩෙස් එකේ ගිහින් වාඩි වෙලා ඉන්න ළමයි වගේ. එහෙම පිරිසක් නෙමෙයි මෙතන ඉන්නේ. උනන්දුවෙන් ආවේ. එහෙනම් උනන්දුවෙන් මෙතන වාඩි වෙලා ඉන්නේ. උනන්දුවෙන් ධර්මය අහන්නේ. වහාම මේ ඉලක්කය ඉක්මනින්ම ලබා ගන්න ඕන. මොකද්ද? සද්ධර්මලාභය. ඒක තමයි අපේ ඉලක්කය, පරමාර්ථය. ඒ සඳහා අපි වෙහෙස මහන්සි වෙන්න ඕන. අතීතයේ ඒ මහා සංගරුවන කටයුතු කරපු වගේ පින්නතුනි. ඕවාද පාතිමෝක්ෂ දේශනා කරපු දවස හැටියට මේ නවම්පුර 15ක පොහෝ දවස සිහිපත් කරනවා. කන්ති පරමන් තපෝති තික්කා, ඉවසීම සංඛ්‍යාත, ශාන්තිය ඇති තපස උතුම්ය. පින්නතුනි, මේ කන්තිය පිළිබඳව බුදුහාමුදුරුවෝ මුලින්ම මතක් කරේ ඇයි? හොඳ ඉවසීමේ ගුණයක් නැති කෙනෙකුට තමන්ගේ මනස සමබර කරගන්න බෑ, හසුරුවා ගන්න බෑ. එනිසාවෙන් තමන්ගේ ඉවසීමේ ගුණය හරියට තියෙන්න ඕන. නැත්තම් චංචල වෙනවා. ටිකක් ධර්මය අහගෙන යනකොට වෙන මොකක් හරි අරමුණක් ආවහම ඒ අරමුණ පස්සේ යනවා. එහෙම නැත්තම් කවුරු හරි කියලා මම මොකක් හරි කිව්වහම ඒක පස්සේ යනවා. මොකද හේතුව? එයාට බොහොම ශාන්තියක්, එහෙම නැත්තම් ඉවසීමේ ගුණයක් පිහිටලා නැත්තම් පින්නතුන් ඉක්මනින් මේ මනස කඩා දමන්නට පුළුවන්කම තියෙනවා. ඉවසීම කියන එක ගොඩනැගිලා තියෙන පින්නතුනි මිනිස්යාගේ තුල තියෙන අවබෝධයේ තරමට. එහෙම නැතුව ඉවසන්න පුළුවන් කමක් නැහැ. යම් මිනිස්සෙකු ළඟ තිබෙන ඉවසීමේ ගුණය කියන එක ප්‍රකට වෙන්නේ එයා තුළ පවතිනා වූ ප්‍රඥාව හා දැනුම මත. දැනුම දුර්වලයි නම්, ප්‍රඥාව දුර්වලයි නම් එයාටන්ට ඉවසීම කියන එක නැති වෙනවා. ඒ නිසා තමන්ගේ අවබෝධය, තමන්ගේ දැක්ම, තමන්ගේ දැනුම හොඳට අවදි කරලා කාරණයක් දිහා බලන්න, නුවණින් බලන්න අපි පුරුදු වෙන්නට ඕන පින්නතුනි. නිබ්බානම් පරමං වදಂತಿ බුද්ධා. මේ නිර්වාණ උත්තම සියලුම බුදුවරයන් වහන්සේලා දේශනා කරනවා. නිර්වාණ ශාන්තිය දේශනා කරන්න බුදු කෙනෙක් වැඩම කරේ. අපි ඉන්නේ ආගමක් අදහලා මෙතනින් පරලෝවට ගිහිල්ලා දිව්‍ය ලෝකයට ගිහිල්ලා ඊළඟ බුදුවරයන් වහන්සේ ළඟ වැඩ ඉන්න නෙමෙයි. එකම ධර්ම මණ්ඩපයකදී නිවන් දකින්න නෙමෙයි බුද්ධ කාලයක ඉපදිලා. මේ බුද්ධ කාලේ තමයි, මේ බුද්ධ කාලයේදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් අර ඉලක්ක කරන නිර්වාණය කියන කාරණය ඔබ ඉලක්ක කරගන්න. ඔබට ඔබේ හිතෙන් ලෝභය අල්ලගන්න පුළුවන් නම්, ඔබේ හිතෙන් ඔබට ද්වේෂය අල්ලගන්න පුළුවන් නම්, ඇයි ඔබේ හිතෙන් ඔබට බැරි නිර්වාණය අල්ලගන්න? නිර්වාණය අරමුණු කරගන්න බැරි. එහෙමනම් ඒකත් පුළුවන්නේ. අපි ගෙඩියක් ගැන කියද්දි ගෙඩියේ හැඩය පිළිබඳව, ස්වභාවය පිළිබඳව නොයෙකුත් දේවල් තේරුම් අරගෙන ඒ ගෙඩිය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නවා. ගහක් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නවා. යම් වස්තුවක්, භාණ්ඩයක් ගැන අවබෝධය ඇති කරගන්නවා. ආන්න ඒ වගේම පින්නතුනි නිර්වාණය පිළිබඳව, නිර්වාණ වර්ණාව, නිර්වාණයේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන නිර්වාණය කියන කාරණයට අපේ හිත පාත්‍ර කරගන්න. ඉතින් බොහෝම දෙනෙක් හිතාගෙන හිටියට මෙන්න මෙහෙම නිවන් දකින්න පුළුවන් මෙහෙම නිවන් දකින්න පුළුවන් කියලා ඒකේ විශාල දුර්වලතා තියෙනවා. ඒ සංකල්පවල දුර්වලතා තියෙනවා. ගොඩාක් අඩු මට්ටමේ සංකල්ප තමයි නිවන් දැකීම සඳහා ගොඩක් අය ළඟ තියෙන්නේ. පින් කළාම නිවන් දකින්න පුළුවන්. ඔක්කොම අත්හැරියම නිවන් දකින්න පුළුවන්. මොකකටවත් ආස නැත්තන් නිවන් දකින්න පුළුවන්. තණ්හාව නැත්තන් නිවන් දකින්න පුළුවන්. මහණ වුණාම නිවන් දකින්න පුළුවන්. ආරණ්‍යයකට ගියාම නිවන් දකින්න පුළුවන්. එහෙම හිතුවට නිවන් දකින්න බෑ පින්නතුනි. එහෙනම් ඉතින් බුද්ධ කාලයේදී මහණ වෙච්ච ඔක්කොම නිවන් දකින්න ඕන. නිවන් දැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ ළඟින් මාත්‍රේ කරපු දායකයෝ එන ඔක්කොම නිවන් දකින්න ඕන. නිවන් දැක්කේ නෑ. කැලෑවල් වල හිටියයි කියලා නිවන් දකින්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ ළඟටම වෙලා හිටියයි කියලා නිවන් දකින්නෙත් නෑ. අසදෘස මහා දාන දුන්නයි කියලා නිවන් දකින්නෙත් නෑ. එහෙමනම් මේ සමාජ තලයේ නිවන ගැන තියෙන ඒ මතවල තියෙන අඩුපාඩුකම් ඔබට දැන් හැඟෙනවා ඇති. ඊට වැඩි දෙයක් මේ නිර්වාණ සත්‍ය වෙනුවෙන් ඔබ අප කළ යුතුයි, කැපවීමක් කළ යුතුයි කියන කාරණය අපි හොඳට මතක තියාගන්න ඕන. නහි පබ්බජිතෝ පරෝපගාති. අනුන් නසන්න, අනුන් විනාශ කරන්න, සත්වඝාතනයන් ආදී සිද්ධ කරන්න භික්ෂුවක් නන් නොවේ කියලා බුදුහාමුදුරු දේශනා කරන බලන්න. භික්ෂුවකට ප්‍රාතිපෝක්ෂ සංවරෙහි පළවෙනිම එක තමයි පානාතිපාතා. ලෝකේ අන් අය නසන්න, විනාශ කරන්න එපා. එහෙම කෙනෙක් නම් එයා භික්ෂුවක් නොවේ කියන එක මුලින්ම පෙන්වලා දුන්නා. බලන්න භික්ෂුවකගේ සංවරය ඇති කරන බොහෝම වටිනා කියන ස්ථානයක්. ඉතින් බලන්න ශාසන ඉතිහාසයේ අපේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පවා සොරුන්ගින් විශාල අව්‍යාවුද වලින් පොළු මුගුරු වලින් බැට කාලා උන්වහන්සේගේ අස්ති කෑල්ලක් ගානි කැඩුනා. කෑල්ලක් ගානි කැඩුනා. නමුත් උන්වහන්සේ ඒ සොරුන් වෙනුවෙන් කිසිම සාපයක් කළේ නැහැ. එහෙම නැත්නම් හිරිහැරයක් කළේ නැහැ. අඩුම තරමේ පොතේ දාලා නැහැ. උන්වහන්සේට ගහපු කට්ටිය අල්ලලා අත්අඩංගුවේ දැම්මුවා කියලාත් ඒව එකක් නැහැ. ඒක නිසා මේ ශාසනයට කියනවා පින්නතුනි මහා කරුණා ශාසනය. ඉතින් මේක අහගෙන ඉඳලා ඉවර වෙලා ඒකෙන් ප්‍රයෝජන එහෙම ගන්න කියලා කල්පනා කරලා ඉවරලා මේ ස්වාමින් වහන්සේලාට හිරිහැර කරන අයට නීතියෙන් දඬුවම් නැති වුණාට කර්මයෙන් විපාක හම්බ වෙනවා. අන්න ඒකට ඒගොල්ලන්ට සංසාරේ අනන්ත සංසාරේ දුක් විඳින්න සිද්ධ වෙනවා කියන කාරණය අපි මතක තියෙනවා. ඒ වගේම පින්නතුනේ අනිත් අය රිදවන්නේ නැහැ, පෙළන්නේ නැහැ පින්නතුනේ. සනසවන්න, සැනසීමක් දෙන්න, දුක නිවන්න තමයි භික්ෂුන් වහන්සේ පැමිණලා ඉන්නේ. අන් අයට අභය දානය දෙන්න, සාංසාරික ජාති ජරා ව්‍යාධි මරණ බය දුක් නැති කරන්නයි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම පින්නතුන් ළඟත් ඒ ගුණ තියෙනවා නම් පින්නතුන් ළඟත් අර දාරු චීවර හාමුදුරුවන්ගේ වගේම චීවරයක් නැති වුණත් ඒ භික්ෂු ගුණ ඔබට වඩා ගන්න හැකියාව තියෙනවා. සබ්බ පාපස්ස අකරණං. මේක තමයි බුදුහාමුදුරන්ගේ ප්‍රාතිමෝක්ෂය. කුසලස්ස උපසම්පදා. සච්චිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. මේ බුදුහාමුදුරුවන්ගේ මුළු සංවරයම ශාසන තියෙන අර්ථය මේ පොඩි ගාථා තුනකින් දේශනා කරලා අවසන් කරන බුදුහාමුදුරුවෝ. හැබැයි මේ ගාථා තුන බොහෝම පොඩි. ඒත් මේවායි තියෙන අර්ථය හරී විශාලයි. ධර්මාශෝක අධිරාජ්‍යා පවා මොකද්ද ඔබ දන්න දහම කියලා ඇහුවාම මහරහතන් වහන්සේලා මේ පෙන්වා තිබෙන්නේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. අනේ ඕක හරි සුළු ගාථාවක් නේ. ඕකද බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ. හැබැයි මේක අනුගත කරගන්න ජීවිතේ පුරාම ගත කළා ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා විශාල කාර්යභාරයක්, විශාල වගකීම්තු අවස්ථා තුනක් පිළිබඳව තමයි විග්‍රහ වෙන්නේ. සියලු පව්වලින් දුරලන්න, කුසලයේ වඩන්න, හිත පාලනය කරගන්න. කරුණු තුනයි. ඒ කරුණු තුන ඉෂ්ට කරන්න ඔබේ ජීවිතේ පුරාම ඔබට කැප වෙන්නට සිද්ධ වෙනවා. දැන් අපි පින්නතුනේ අපේ සිත් සතන් දෙසට හැරි බලමු. පින්නතුන මම මේ හැමදාම මේ පණිවිඩේ මතක් කරනවා. ඔබේ සිත් සතන් පැත්තට හැරෙන්න කියලා. ඔබ දිහා ඔබ බලන්න කියලා. ඒත් මට තේරුම් ගියා කවදාවත් මේක ඔබට වැඩේ මේ වැඩේ කරන්න බෑ කියලා. ඔබට මේ වැඩේ කරන්න බෑ. දැන් මම ඔබට පින්නතුනේ මෙතන ඉඳලා ප්‍රකාශ කරොත් ඔබේ නලල දිස බලන්න කියලා. ඒක කරන්න බැරි වැඩක් ප්‍රකාශ කිරීමක් නේ නේද? දැන් ඔබේ නලල පේන්නේ නැහැ නේ ඔබට? නලල බලන්න විදියකුත් නැහැ. ඒ වගේම ඔබගේ ඇස් දෙක දිහාම ඔබට බලන්න කියලා මතක් කරොත් ඔබට බලන්න පුළුවන්ද? ඒකත් බලන්න බෑනේ. ඒකත් බලන්න බෑ. ඉතින් අපරාදි මම මෙච්චර කාලයක් වෙනතුන්ට තමා දිස බලන්න කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒක මහා අපරාධයක්. කරගන්න බැරි වැඩක්. කෙරෙන්නේ නැති වැඩක්. එහෙනම් තමා දෙස කියලා මෙතෙක් කාලයක් බල්ලා තියෙන කවුරු දෙසද? අනුන් දෙස. එමත් නැත්තම් අන් දෙයක් දෙස තමයි ඔබ බල්ලා තියෙන්නේ. තමා දෙස තමාට බලන්න පුළුවන් කමක් නැහැ. තමා දෙස තමාට බලන්න පුළුවන් කමක් නැහැ. ඔබ තමායයි කියා යම් කෙනෙක් හඳුනාගෙන තිබෙනවා නම් වහාම ඔබ තේරුම් ගන්න ඒ තමා නොවේ, ඒ අන් දෙයක්, අන් කෙනෙක් කියලා. ඒ කියන්නේ වෙනතුනේ ඔබ මේ වෙනකොටත් ඔබයයි යමෙක් හඳුනාගෙන ඇති. කොහොමද ඔබයයි මමයයි කෙනෙක් අපි හඳුනාගන්නේ කොහොමද? ස්ත්‍රීන් මම ස්ත්‍රියක්, පුරුෂයෙන් මම පුරුෂයෙක් කියලා හඳුනාගෙන ඇති. ඒ තමා නොවේ. ඒක තේරුණාද පින්නතුන්ට? ඔබ පිළිබඳව මම බොහෝ වෙලාවට පාවිච්චි කරන වචනයක් හැමෝම මං ගැන මම දන්නවා. එහෙම කියනවනේ. මම ගැන මම දන්නවා. මම හරි. මම නෙවෙරදී. මගේ දැක්ම හරි ආදි වශයෙන් බොහෝ ජනයා ප්‍රකාශ කරනවා. එහෙමනම් පින්නතුනි ඔබ ඔබයයි හඳුනාගෙන සිටින්නේද? වෙන අන් කෙනෙක් ඔබ නොවේ. ඇයි එසේ තර්කයක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ? ඒක ඇත්ත නිසා. ඔබ නිර්මාණය කරන ලද කෙනෙක් ඔබයයි ඔබ දකිනා බැවින්, හඳුනා ගන්නා බැවින්, එසේද එසේ නොවේද? ඔබ ඔබයයි නිර්මාණය කරගන්නා කෙනෙක්ම තමයි ඔබ දකින්නේ. තවත් නිර්ම නිර්මිතයක සිට මම පුරුෂයෙක් මම ස්ත්‍රියක් යයි යමෙකුට හැඟේ නම් මාර දිට්ටි ගතන්නුතේ ඒක මාර දෘෂ්ටියක් ගත්ත දෙයක් මාර දිට්ටියක් ගැතපු දෙයක් ඒ මාර දිට්ටිය ඔබ පැටලිලා දින්නේ මාර දිට්ටිය ඔබ පැටලිලා දින්නේ ඒක පැටලෙන්න එපා මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් මම කෙනෙක් සත්වයෙක් පුජ්‍යලයෙක් යයි පැටලී සිටිනම් ඒ මාර දිට්ඨියක පැටලීමක් බුදුහාමුදුරන්ගේ සම්මා දිට්ඨියේ පැටලෙන්න මාර දිට්ඨිවල පැටලෙන්න එපා අදිචිත්තේන ආයෝගෝ ඒතං බුද්ධාන සාසනං මිනිසාට පවතින්නේ චිත්තයක් ඒත් නිර්වාණ සාක්ෂාත් කරගන්නා වූ චිත්තයට චිත්තය කියලා භාවිතා කරන්නේ නැහැ ඒකට භාවිතා කරන්නේ අදිචිත්ත අදිඥාන පුළුවන් තරම් තේරුම් කරගන්න මහන්සි වෙන්න පිනතුරි මහන්සි වෙන තරමට තේරුම් ගන්න උත්සාහ කරන තරමට ඔබට එතැනට ගොඩ වෙන්න පුළුවන් ශාරීරිකව කඳු ගැටයක් නගින විට තමන්ගේ ශාරීරික වෙහෙස බවත් මහන්සි බවත් ශරීරයට ලොකු අභියෝගයක් ලැබුණු බවත් එය කරා ගමන් කිරීමට වෙහෙස විය යුතු බවත් දෙපාවලට සහ ඇඟට වැඩි බරක් දැනෙන බවත් ඔබට දැනෙනවා. ඒ වගේම පිනතුනේ තථාගතයන් වහන්සේගේ තිබෙන ගම්භීර ධර්මය අවධානයට පැමිණෙනකොට ඒකේ බර ඒකේ වේට් එක වැඩි පිනතුනේ. ඒ දරා ගැනීම සඳහා ලොකු ශක්තියක් ලොකු කැපවීමක් ලොකු මහන්සියක් විය යුතුයි. නමුත් ඒ මහන්සියේ ප්‍රතිඵලය අවසානයේ ඔබට නිර්වාණය නැමැති උත්තරීතර ධර්මයෙන් ඔබ වට කර ගන්නවා. පින්නතුනේ ඔය ශාවුලින් ටෙම්පල් වලට ශරීර අභ්‍යාස පුරුදු වීම සඳහා යන ගිහි පැවිදි පාර්ශව ඉන්නවා. ඇත්තන්ට ගිහාම දෙන්නේ කඳු මුදුනේ හදන චෛත්‍යයට වැලිය හදින්න කියලා. ඒ මනුස්සයා කල්පනා කරනවා මම ආවේ මොකටද මේ ශරීර සුවතාවය ඇති කර ගැනීම සඳහාත් සටන් කලා පුහුණු වීම සඳහාත් මම මෙහිට පැමිණි. එහෙත් මට තිබෙන්නේ වැලි අදින්නයි. ඉන්පසුව වැලි ඇදලා අවසන් වුණාට පස්සේ කියනවා දැන් වතුර අදින්න කියලා. ඔහු කල්පනා කරනවා මම මෙහාට ආවේ ශරීර සුවතාවය වැඩි කරගන්නයි. සටන් කලා පුහුණු වීමටයි. එහෙත් මම වතුර අදිනවා. හැබැයි ඔහු හිතුවේ ඒක නමුත් ප්‍රතිඵලය ඒක නෙමෙයි. ඊට පස්සේ ඔහුට මේ වැලි ටික සහ වතුර ටික ඇදලා අවසන් වෙනකොට මාස ගණනාවකින් ඔහුගේ අත් පා යකඩ වගේ හයි වෙලා ශක්තිමත් වෙලා ඊට පස්සේ ගුරුවරයා අහනවා ඔබ ආවේ මොකටද? මගේ ශරීර සෞඛ්‍ය ශක්තිමත් කරගන්නයි සටන් කලා පුහුණු වෙන්නයි. දැන් ඔබට පුළුවන් ද බලමු අපි වේගවත් පහරක් එල්ල කරන්න. පුළුවන්. gadul කැට බිඳගෙන වැටෙනවා. කෙසෙල් කඳන් දෙකට කඩාගෙන වැටෙනවා මොහුගේ පහරවල් වලින්. ඔහුම පුදුම වෙනවා කොහොමද මෙහෙම දෙයක් මට උනේ කියලා. ආන් ඒ වගේ තමයි පින්නතුනි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනේ චූලපන්තකට අඬ ගහලා රෙදි කෑල්ලක් පිරිමදින දෙන චූලපන්තන මෙලෝ සංසාර දෙයක් දන්නේ නැහැ. මේ මොනවා කරාද කියලා හිතා ගන්නත් බැහැ. රෙදි කෑල්ලක් පිරිමදිනවා රජෝහරණං රජෝහරණං කියලා. හැබැයි අන්නේ වෙන මහන්සිය ඇතුලේ තමයි එයාගේ ප්‍රඥාව උදා වෙන්නේ. එයා දන්නේ මොකට දුන්නද කොහේ යනවද මොකද්ද මේකේ ප්‍රතිඵලය දන්නේ නැහැ. හැබැයි කියන දේ ගුණා වගේ කළා. කීමට කියන්නේ ඒක ගුණා වගේ නෙමෙයි, ඒක ප්‍රඥාවන්ත ක්‍රියාවලියක්. නමුත් අපි කීමට කියන්නේ අගක් මුලක් දන්නේ නැතුව වැඩක් කරනකොට ඔහේ ගුණා වගේ කරනවා කියලා අපි කියනවා. ඔව්, අපි එතෙන්දි ගුණා වගේ වැඩේ කරන්න ඕන. ප්‍රතිලාභය අපිට හම්බ වෙයි. ඒ වගේ පින්තුනි ධර්මය හොඳින් අහන්න, ධර්මය හොඳට මෙනෙහි කරන්න, ප්‍රතිලාභය ඔබ නොසිතන වෙලාවක ඉක්මනින් ඔබ වටා පැමිණේ. පින්තුනි කිසිම දෙයකට ආස නැති වුණාට ලැබෙන දෙයක් උත් නෙමේ මේ නිවන. සියල්ල දන් දුන්නයි කියලා ලැබෙන දෙයක් උත් නෙමේ මේ නිවන. හිතන්නකෝ තමන්ට මේ මුළු ලෝකෙම අයිති, ඒ මුළු ලෝකෙම දන් දෙනවා කියලා ශාසනය වෙනුවෙන්. එහෙම උනායි කියලාවත් නිවන් දකින්න තහමක් නෙමෙයි. මේක හරිම ආශ්චර්යමත් අද්භූත විශිෂ්ට දර්ශනයක් වෙනතුනි. දැනුමෙන් දැනගත් පමණින් මෙහි සත්ව පුජ්‍යලයක් නැත යන අරුත ඒ නිර්වාණය නොවන වගේ කරුණාවෙන් මතක තියාගන්න ඕන. දිගින් දිගටම මානසික පීඩනයක් ලබා දීලා අතහරින්න අතහරින්න කියලා ඒ මිනිස්සය වෙවුලලා ගිහිල්ලා කලාන්තෙ හැදිලා පොඩ්ඩක් අවදි වුණයි කියලා ඒක නිර්වාණ අවබෝධයක් නෙවෙයි. මන් දන්න සමහර පිරිසේ ඉන්න ඕම වේගෙන් අත්තරින්න 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 කියලා බලපෑමක් කළා. ඒ මිනිස්සයා පස්සේ පීඩණයට අහු වෙලා වෙවුලනවා. ඒ ඉතින් දෙන පීඩණය හතර වටින් වට වෙලා අත්තරින්න කියලා කිව්වහම ඊට පස්සේ මේ මිනිස්සයා වෙවුලලා ගිහිල්ලා කලාන්තෙ හැදිලා නැගිටිට පස්සේ දැන් ඔයා හරි. එහෙම ඒවට මුලා වෙන්න එපා. සංයෝජන ධර්ම බලන්න, සංයෝජන කොච්චර ෂය වෙලා ප්‍රහාණය වෙලා තියෙනවද කියලා තමන්ගේ හිතත් එක්ක ගලපල බලන්න. අන්න ඒ සංයෝජන වැඩි වෙන තරමට මාර්ගඵලයේ ඔබ ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා වෙ දැනගත්ත පමණින් අවබෝධය නොවේ. ඒ දැනුමයි. ඒකට කියනවා සම්මුති නිවන. සම්මුති නිවන වැඩක් නැහැ පින්නතුනි. පරමාර්ථ නිවන තමන් අවබෝධ කරගන්න ඕනේ. දැන් මෙහි සත්වයක් නැත, බුද්ධිලයක් නැත, ආත්මයක් නැත. මෙතන හැම මොහොතකම බිඳි බිඳී පවතිනා වූ ධර්මයක් පවතින්නේ ආදී වශයෙන් කරුණු කාරණා කතා කරන්නට මේ සම්මුති නිවන දැනගත්ත කෙනා හරි දක්ෂයි. හේත එයාගේ ඇතුලේ ගිනි දෙවිල්ල පිච්චිල්ල එයා හඳුනගෙන මෙතන සත්වයේ පුජ්‍යලයක් නැහැ කියා කෑමරු දුන්නට සත්වයේ පුජ්‍යලයක් ඉන්නවා නොවේද කියලා කල්පනා කරලා බලන්න ඕන. එහෙම කල්පනා කරලා බලලා අර දැනුමින් සත්වයේ පුජ්‍යලයක් නැහැ කියන දේ, අනුමාන ඥානයෙන් සත්වයේ පුජ්‍යලයක් නැහැ කියන දේ, ලෞකික ඥානයෙන් ප්‍රත්‍යක්ෂ භාවයට පත් වුණු සත්වයේ පුජ්‍යලයක් නැහැ කියන දේ පරමාර්ථයක් බවට පත් කරන්නට ඕන. අපිට පුළුවන්නේ ගේ ඇතුලේ කවුරු හරි කෙනෙක් සංගවාගෙන එළියට බහලා එයා මෙහෙ නැ කියන්න පුළුවන්. ඒත් එයා මෙහෙ ඉන්නවා. ඒ වගේ මිනිතුනේ මේකේ සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා අපි කිව්වොත් මොකද වෙන්නේ? කෙනෙක් සංගවාගෙන ආ මේ නැ වගේ ඉන්න කියලා කිව්වට වැඩ නැහැ, ඉන්නවා. ආන් ඒ වගේ තමයි පින්නතුනේ තමා තුළ සත්වයේ පුජ්‍යලයක් සගවාගෙන සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා කියලා වැඩක් නැහැ. සත්වයේ පුජ්‍යලයක් නැත්නම් පින්නතුනේ සත්වයේ පුජ්‍යලයක් නැති බවම ඒ ගුණයම ඒ ගුණ සුවඳම තමන්ට දැනෙන්න ඕන. සතෙක් ඉන්න තැන පින්නතුනේ ගඳක් තියෙනවා. බල්ලෝ හිටියොත් එහෙම බලු ගඳ තියෙනවා. උරුලෑවෙක් හිටියොත් උරුලෑවගේ ගඳ තියෙනවා. හැමතැනම ගඳක් තියෙනවනේ, මිනිස් ගඳක් තියෙනවා. ඒ වගේම පින්වතුනි, සත්වේ පුජ්‍යලයක ඉන්න තැන ගති නිසා ඒ ගති වලින් හමන ගන්ධයක් තියෙනවා. බලන්න තමන්ගේ හිතේ ගඳ මොන වගේද කියලා. හිතෙන් හමන ගඳ මොන වගේද කියලා බලන්න. සත්පුජ්‍යල ආත්ම ඡායාහෝ සැරිසරනෝද කියලා බලන්න. ඕක හංගන් ඉන්න එපා. නෑ නෑ කී කී ඉන්න එපා. තමන්ට දැනෙන්න තමන් සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටි, සක්කාය දිට්ටි, විචිකිච්ඡා ප්‍රහාණය වෙන්න ඕන පින්නතුනේ. මට මේ සත්‍ය අවබෝධ වෙලා මං එකපාරට බාරගත්තේ නෑ, බාරගන්නේ නෑ. මම මාස ගානක් පරීක්ෂා කරලා බැලුවා. ධර්මයේ පිළිබඳව සැකේනවද? ආර්ය මහා සංඝයා පිළිබඳව, ගුරුවරයා පිළිබඳව සැක පහළ වෙනවද? මගේ සක්කාය කියන ස්වභාවය සකස් වෙනවද? සැකසිච්ච දේහෝ පවතිනවද? ශේෂෝ පවතිනවද කියලා පරීක්ෂා කරලා බැලුවා. මන් දන්නේ පිනුතුනි, මගේ ගුරුවරයා පිළිබඳව මට හෙට ඇවිල්ලා කියනවා මේ ගුරුවරයා අන්න ඊයේ තුවක්කුවක් අරගෙන ගිහිල්ලා අර වෙලේ හිටපු ඌරෙකුට වෙඩි තියලා තියෙනවා කියලා. මොන මට පණිවිඩයක් එනවා? ඔයා ඇත්ත හිතන්නේ මං අපහැදී කියලාද? මම එක්කෝ ඒක විශ්වාස කරයි කියලාද? එහෙම නැත්නම් ඒක හැබෙහිම කරලා දිනනවා නම් ඒත් අපහැදී කියලාද හිතන්නේ? දැන් ඔබට බණ කියපු ස්වාමීන් වහන්සේ කවුරු හරි කියනවා, අර හාමුදුරුවෝ ඔහොම බණ කිව්වට අර බලන්න අර කැලේ ඉන්න ඌරෙකුට වෙඩි තියලා තියෙනවනේ ඊයේ. දැන් ඔබේ හිතේ ජනිත වෙන්නේ කුමක්ද? ඔබේ හිතේ උපදින්නේ මොකද්ද? ශ්‍රද්ධාවක් ඇති වෙනවද? අසද්ධාවක් ඇති වෙනවද? විචිකිච්ඡාවක් ඇති වෙනවද? උන්වහන්සේ බොහෝ වෙලාවට ඒ නොකරන්නට ඇති. මට හිතෙන්නේ එහෙමයි. එසේ කළා නම් එසේ කිරීමට මොනවා හරි සාධාරණ හේතුවක් ඇති. මට හිතෙන්නේ එහෙමයි. තේරුණාද? එසේ ගලා නම් මේ කරන්න මොනවා හරි සාධාරණ හේතුවක් ඇති. එසේ නොකරන්නට ඇති. එසේ කළා නම් මොනවා හරි සාධාරණ හේතුවක් ඇති. එබැවින් ඒ ගැටලුවක් නොවේ. අපි සමහර දේවල් පිළිබඳව හේතු කාරණා හේතු සම්පත්තිය දිහා බැලුවහම අපිට ඒවයේ තියෙන ආ වූ යථාර්ථය වැටහී යනවා. නමුත් අපහැදෙන්නට හෝ අසද්දාව ඇති කරගන්නට හෝ කාරණයක් නොවේ. ධර්මයේ පිළිබඳව අපහැදීම, ධර්මයේ පිළිබඳව අවිච්ච ප්‍රසාදය, ධර්මයට ගරහන්න බෑ. මුළු ලෝකයක් බන්දේසික ගෙනල්ලා තිබ්බත් දහම් නොදහම් කියලා කියන්න එයාට හැකියාවක් නැහැ. මොකද දහම බවටම එයා පරිවර්තනය වෙලා තියෙන නිසා මුළු ලෝකයක තියෙන ධනයට වඩා එයාගේ තියෙන ධර්ම බලය වැඩි වටිනවා. එයා හැබැයි ආගමිකයෙක් නොවේ, ජාතිකයෙක් නොවේ, වාර්ගිකයෙක් නොවේ. ඒ වගේම අනිත් ආගමිකයන් විවේචනය කරන්නෙක් හෝ පෙළන්නෙක්, රිදවන්නෙක් හෝ පරෝපඝාතී වෙන කෙනෙක් හෝ පරෝපවාදී වෙන කෙනෙක් හෝ නොවේ. තමා තුළ තිබුණු දිට්ටිගත ස්වභාවය උදුරා දැමූ කෙනෙක්. බලන්න පින්නතුනේ, ඔබ ළඟ ඉන්නවා නම් ඒ දිට්ටිගත ස්වභාවය ඔබ රිදවන තරම්, වේදනාවට පත් කරන තරම්, පීඩාවට පත් කරන තරම් බලන්න පින්නතුනේ. එයාව පන්නල දාන්න ඔබ ලොකු සටනක් දෙන්න ඕන. කවුද? ඔබ තුලින් ඔබ පළවා හරින්න. කුමක් සඳහාද සටන? මා තුලින් මම පළවා හරින ධර්මය සටන. ඔබ තුලින් වෙන දේවල් ඔබ පළවහරලා තියෙනවා. දැන් අපි අලුත්ම මේ යුග තමයි මා තුළින් මම පළවහරිනවා. මා තුළින් මා පළවහරියට පස්සේ මෙහි මමෙක් නැද්ද? ඔය මමෙක් මෙතන නැහැ කියන කට්ටිය ඉන්නවනේ. ඒ කිසි කෙනෙක් නිවන් දැකලා නැහැ. නිවන් දැක්කේ නැති කෙනෙකුට මෙහි මමෙක් නැතේයි ප්‍රකාශ කිරීමට අයිතියක් හෝ හැඟීමක් හෝ අදහසක් පහළ වෙන්නේ නැත. එතකොට ලෝක සත්‍ය මම කියා කෙනෙක් මෙහි නැත කියන එක නොවේ. ගම්භීරයි ධර්මය. මම කියා කෙනෙක් මෙහි නැත කියන එක නෙමේ ලෝක සත්‍ය. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න ඕනේ ලෝක සත්‍ය කියන්නේ මම කියා කෙනෙක් මෙහි නැත කියන එක කියලා. පින්නතුනි, මම කියා කෙනෙක් මෙහි නැත කියන එක නෙමේ ලෝක සත්‍යය. එහෙනම් මම කියා කෙනෙක් ඇත කියන එකද සත්‍යය? එයත් විය නොහැකි. මම කියා කෙනෙක් මෙහි නැත කියන එකත් ඇත කියන එකත් නොවේ සත්‍යය. සත්‍ය පැවතිය යුත්තේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ, සිත් තුළ, වචනවල තර්කවල නොවේ, දැනෙන විදිය. ඔබට මමත්වයක් දැනේද? ඒ පළවා හැර යුත්තක්. ඔබ තුළ සැක සංකා පවතීද? එය පළවා හැර යුත්තක්. සැක සංකාව පළවා හරින්නේ කොහොමද? නෑ, මම කොහොම හරි සැක හිතන්න නැතුව ඉන්න ඕන කියලා. නෑ, එහෙම බෑ පෙන්නතුනේ. එහෙම කරන්න බෑ. සැක හිතෙන තැන විචාරන්න ඕන. සැක නැති කරගන්න යන්නේ එහෙමයි. සැක හිතෙන තැන විචාරන්න ඕන. තමා තුළින් තමා දෙස බලමින් විචාරන්න පුළුවන්. තමා ගැනනේ සොයා බලන්නේ. අපි තවත් කෙනෙක් ගැන සැක නැති කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ, තමා ළඟම තියෙන සැකේ නැති කරගන්න උත්සාහ කරා. මොකද්ද හරි ධර්මය? මෙන්න මේව තමයි සැක කියලා කියන්නේ. නිර්වාණය කොහි ඇද්ද? ඒක තමයි සැකය. එය මට කවදා අවබෝධ වේද? ඒ තමයි සැකය. මේ මා අවබෝධ කරගෙන සිටින්නේ නිර්වාණයද? ඒ තමයි සැකය. මමත්වයේ ස්වභාවය තමයි, එකක් තමයි, අනුන් තමන්ව පාගනවට කැමති නෑ. මමත්වයේ ස්වභාවය. ඒ වුණාට තමන් කැමති අනුන්ව පා ගන්න. ඒක තමයි තේ ස්වභාවය. අනුන් තමන්ට වැරදි කියනවට කැමති නෑ. ඒක තමයි මමත්වයේ ස්වභාවය. ඒ වුණාට තමන් අනුන්ට වැරදි කියන්න කැමතියි. ඒක තමයි මමත්වයේ ස්වභාවය. මරණින් බේරෙන්න ඕන දෙයක් කරාවේ. ඒක තමයි මමත්වයේ ස්වභාවය. මරණයට බයයි. ඒක තමයි මමත්වයේ ස්වභාවය. මරණයට බය උපරිම වැඩි වුණාම මිනිස්සු මරාගෙන මැරෙන්නත් යනවා. ආගම් වලින් උම්මාදයට පත් වුණාම උම්මාදයෙන් මිනිස්සු මරණයට පත් වෙනවා. තමාගේ සැබෑ ආත්මය තියෙන මනුස්ස ලෝකයේ නොවේ දිව්‍ය ලෝකයේ කියලා කිව්වොත් එහෙදි හම්බ වෙන සම්පත් පිළිබඳව ප්‍රකාශයක් කළොත් ඔවුන් මනුස්ස ලෝකයේ අතහැර දිව්‍ය ලෝකයට හරියනවා. ඒ මමත්වය වෙනුවෙන් ඒවට කියන්න උම්මාදයන්. මනෝමයා මිනිස්සු ඇස් ඇරගෙන කන් විවර කරගෙන හීන දකිනවා. ඔබ මේ මොහොතෙත් දකින්නේ සිහිනයක්ද? මං ඔබෙන් විමසන්නේ, ඔබ මේ මොහොතේ දකින්නේ හීනයක්ද? මේ අපි හීනක වාඩි වෙලා ඉන්නවද? මේ සිහිනයක් දකිමින්ද ඉන්නේ? ඇස් අරගෙන හීනයක්ද දකින්නේ? ඔබට පවතින්නේ පුජ්ජල සිතක්ද? පුජ්ජල ඇසක්ද? පුජ්ජල ඥානයක්ද? හොඳින් විමසා බලන්න. තිබේ නම් ඒ වහා පළවා හරින්න. පුජ්ජල හිත පුඩා දුක් විඳිනවා ඇති, දැනුත් වේදනාවෙන් ඇති. පුජ්ජල ඥානයක් වේ නම් ඒ ඥානය මේ දැනුත් වේදනාවෙන් ඇති. පුජ්‍යල ඇසක් නම් තියෙන්නේ ඒ ඇසට ගොඩාක් දේවල් වල හොඳ නරක පේනවා ඇති. විඳවනවා ඇති. ඔබට පුජ්‍යල ඇසක් නොවේ නම් තිබෙන්නේ පුජ්‍යල ඇසක් නොමැති බැවින් ඒක ශාන්තයි. ඒතං සන්තං, ඒතං ප්‍රණීතං. පුජ්‍යල ඥානයක් නොවේ නම් ඒතං සන්තං, ඒතං ප්‍රණීතං. ඒක හරි සාන්තයි, ඒක හරි ප්‍රණීතයි. පුජ්‍යල සිතක් නොවේ නම් ඒතං සන්තං, ඒතං ප්‍රණීතං. සබ්බ සංකාර සමතෝ. දෘෂ්ටි සංකාර, චිත්ත සංකාර, ඥාන සංකාර දැන්නේ. සබ්බේ සංකාරා අනිච්චා. අනිච්චා කියන වචනය ලෝකයේ ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. අනිච්චා කියන දේ දැනුම තුල පිහිටන්නේත් නැහැ. අකුරු වලින් ලියලා පෙන්වන්නත් බෑ. අකුර වලින් ලියන්නත් බෑ, වචන වලින් කියන්නත් බෑ. අනිච්ච කියන්නේ අන්න ඒකට, ඒ තුල තමයි මහරහතන් වහන්සේලා වැඩ ඉන්නේ. අන්න ඒක තමයි උන්වහන්සේලා වඩන්නේ. ඒත් වැරදි නිර්වචනයක් සමස්ත සමාජගත කරලා තියෙනවා. ඒක ධර්මය විකෘති කිරීමක්, ධර්මය අධර්මය කිරීමක්. ඒකෙන් නිවන් දකින්නේ නැහැ කිසි කෙනෙක්. මේ ප්‍රකට ලෙස අනිච්ච කියන එක දීලා තියෙන නිර්වචන ඔක්කොම බොරු. වාචිකව ගොඩනගන සියලුම මතවාද බොරු. මක් නිසාද? අනිච්ච තුල වාචික මතවාදයක් නැත. ඒ තරම් සුන්දර ගැඹුරු යථාර්ථයක් ඇති වචනයක් අනිච්ච. අනිත්‍යද මේ ලෝකේ තියෙන නිත්‍ය එකම කාරණය? නැත. අන්න ඒක තමයි අනිත්‍ය. මේ ලෝකේ තියෙන සදාතනික එකම සත්‍ය අනිච්චද? නැත. ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඒ අනිච්චභාවය හරි සංකීර්ණයි. හරිම ලස්සනයි. මේ ධර්මය මෙනෙහි කරන්න, මේ ධර්මය තුළ පිහිටන්න පින්නතුනි. ඔබගේ සියලු සංස්කාර දියවිය ගොස් ඔබ ලෝකෝත්තර වූ නිර්වාණය කියන උත්තරීතර ගුණය සමග එකතු වේවි. බැඳීම් රහිත තත්ත්වයක් එක්ක, බැඳීම් නොමැති තත්ත්වයක් එක්ක ඔබ මුසු වේවි. ඒකයි නිර්වාණය කියන අර්ථය. පින්තුනේ සංස්කාර වින්දනයක් කරගන්න එපා. හිත වින්දනයක් කරගන්න එපා. හිත අත්හැරලා දාන්න. හිත ඔබේ මිත්‍රයා කියලා හිතන්න එපා, රැවටෙන්න එපා. ඔය මිත්‍රයා දුක් දෙන්නේ. ඒ වුණාට මිත්‍ර ප්‍රතිරූපයක්. මිත්‍රයෙක් වගේ පේනෝ හතුරුකම් කරන්නේ. එහෙමයි ඉන්නෝනේ ඕන තරම් ජීවිතේ නේද? හමෝ මිත්‍ර ලෙස ඉන්නෝ. ස්වාමීන් වහන්සේ ළඟටත් එනෝ, හොඳට මිත්‍ර ලෙස කතා කරනවා. මේ එන්නෙම කුණු හොයන්න, එක කුණු ගොඩක දාන්න පටලවන්න. ඉතින් අපි දැන දැන අහුවෙනවා. ඉතින් හිතත් එහෙමයි. ඔබ කරා බොහෝම සමීපව ඇවිල්ලා ඔබ මගේ, මම ඔබේ කියන වගේ හිත බොහොම ළඟින් ඉන්නවා. රවට්ටන්න, මුලා කරන්න, අවිද්‍යාවේ රඳවන්න තමයි මේ හිමින් හිමින් එන්නේ. පින්නතුනේ උගුල් අටවන්නන් උගුලක් අටවලා රසවත් දේකුත් ඒ උගුල ළඟට දානවා. අර රසවත් දේ කන්න ගියාම උගුල ගැන බලන්නේ නැතුව ඒ උගුලට ඒ සත්වයා අහු වෙනවා. ආන් ඒ වගේ කියන පින්නතුනේ මේ සත්වයා මේ මායාගේ උගුලට හසු වෙලා තියෙන්නේ, දුක් විඳින්නේ අනවබෝධය නිසා. සිතේ පැත්ත ඔබ ගන්න එපා, ධර්මයේ පැත්තට ඔබ එන්න. සිතේ පැත්ත අරගෙන බණ අහන්න එපා. සිත කියන විනතුරි මායයට අයිති දෙයක්. ඔබ බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉන්න. හිත පැත්ත ගන්න එපා. හිත පැත්ත ඔබ ගත්තොත් ඔබ හිතත් එක්ක බොහෝ කාලයක් සහ සංසාරේ කර්ම රැස් කරමින් විඳවාවි, විඳීවි. හිතේ පැත්ත ගන්න එපා. ඔබ බුදුහාමුදුරන්ගේ පැත්ත ගන්න, ධර්මයේ පැත්ත ගන්න. ඇස පැත්ත ගන්න එපා, කන නාසය දිව ශරීරය මන කියන මේ සදායතනවලම පැත්ත ගන්න එපා. බුදුහාමුදුරන්ගේ පැත්ත ගන්න. බුදුහාමුදුර මොන පැත්තේද ඉන්නේ? බුදුහාමුදුර එක සංඛාරයක් බිඳලා තව සංඛාරයක් හදපු නැති උත්තමයා. එක දෙයියෙක් ප්‍රතික්ෂේප කළා තව දෙයියෙක් අදහපන් කියලා පෙන්වුවේ නැති උත්තමයා. ඔය දහම වැරදි මේ දහම හරි කියලා හිව්වේ නැති උත්තමයා. උපතිස්ස නැමැති තරුණයාට මුණ ගැහෙනවනේ අස්සජි මහරහතන් වහන්සේ. අද වගේ දවසක සිහිපත් කරන්න හොඳ කාරණයක්. බුදුහාමුදුරන්ගේ ධර්මය, ඔබේ ධර්මය කුමක්ද? යේ ධම්මා හේතුපබවා. බුදුහාමුදුරන්ගේ ධර්මය මේ හේතු ප්‍රත්‍ය විනිශ්චය. ලෝකේ පවතින විද්‍යාව කියලා කියන්නේ, විද්‍යාව හැමදාම අලුත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තමයි මේ හේතු ප්‍රත්‍ය. හැම දෙයකටම මොකක් හරි හේතුවක් තියෙනවා, ඒකේ යථාර්ථයක් තියෙනවා, ඒකේ ක්‍රියාවලියක් තියෙනවා, ඒ ක්‍රියාවලියට ඉන්ධනයක් තියෙනවා, ඒ ක්‍රියාවලිය රැඳෙන විදියක් තියෙනවා, ආකාරයක් තියෙනවා, රටාවක් තියෙනවා. ඒක හඳුනා ගන්න එක පළවෙනි කාරණේ. දැන් ඔබ තුල හේතු ප්‍රත්‍යම හඳුනා ගන්න නැත්නම් ඔබ දුක්ඛ සත්‍යයට එන්නේ නැහැ. සමුදය සත්‍යයට එන්නේ නැහැ. හේතු ප්‍රත්‍ය අඳුන ගන්න ඕන. ඔබේ හිතේ තියෙන දුකේ හේතු ප්‍රත්‍ය අඳුන ගන්න. දැන් ඔබ විඳින විඳවන හිතක් තියෙනවා නම් ඒ විඳින විඳවන හිතේ හේතු ප්‍රත්‍ය අඳුන ගන්න. යමකින් තමන්ට වේදනාව පමුණවනවා නම් ඇයි වේදනාව පමුණවන්නේ කියලා හිතාගන්න. යංකෝ බික්ක දුක්ඛං තත්‍රතේ චන්தோ පහතබ්බෝති. යමක් දුක නම් මහණෙනි ඒක ප්‍රහාණය කරන්න, දුරු කළා දාන්න. ඒත් සමහර මිනිස්සුන්ගේ තියෙනවා ආසාවල් බැඳීම් තියෙන පින්නතුනි ජීවිතේ පරයා යන බලමාන්නය ජීවිතේ පරයා යනවා. දේශපාලකයන්ට එහෙම එහෙමයි, බලමාන්නය ඇති වුණාම බෝම්බ උඩින් පැන පැන යනවා. ඒක තමයි බලමාන්නය. ධනමාන්නය ඒත් එහෙමයි පින්නතුනි. ධනමාන්නේ වෙනුවේ මිනිස්සු සියල්ල කැප කරගෙන ඉස්සරහට යන. අන්නේ ඇත්තු තමයි ප්‍රේතයෝ, පිසාචයෝ, කුම්බාණ්ඩයෝ වෙලා උපදින්නේ. අපි හැමදාමත් කියලා තියෙනවා අපාය යන්න මිනිස්සු කැමැත්තෙන්, ප්‍රේතයෝ වෙන්න මිනිස්සු සිය කැමැත්තෙන්, දුක් විඳින මිනිස්සු සිය කැමැත්තෙන්, මිනිස්සු යාචකය වෙලා ඉන්නෙත් සිය කැමැත්තෙන්, පෝසත් වෙලා ඉන්නෙත් සිය කැමැත්තෙන්, නිවන් දැකලා ඉන්නවා නම් ඒත් ඉන්නෙත් සිය කැමැත්තෙන්. ඔබට නිවන් දැකීමට සිය කැමැත්තක් තියෙනවාද? එහෙම නැත්නම් එදා වේලට මනස පොඩ්ඩක් හදාගත්තොත් ඇතිද? ඔබම ඔබෙන් අහලා බලන්න ඕන. එදා වේලේ මනස. එනිසා ඔබේ ජීවිතේ කැප කරන්න බොහොම වටින දෙයක් වෙනවා. පින්නතුනේ මහනකම පැවිදිකම එහෙම ගන්න ඉන්න කාලෙම මේ ගෑනුලා මේ යෝජනාවක් කළා මට. ඒ කාලේ මන් දීපු උත්තරේ දන්න ඕනද මොකද්ද කියලා පින්නතුනේ ගෑන් ළමයට. මං කිව්වා මගේ මුළු ජීවිත කාලෙම මේ සුළු දෙයක් වෙනුවෙන් කැප කරන්න මට හැකියාවක් නැහැ කියලා. එතෙන් මේ භාවිතා කරපු වචන නම් එච්චර හොඳ නැහැ. ඒ වුණාට ඒක නරකකුත් නැහැ ඉතින්. ඒ වුණත් මම ඒක කියන්නේ මේ වෙලාවේ. ඒක නිසා ඒ නිසාවෙන් ඒම කැප කරන්න වෙලාවක් නෑ කියලා. ඒ කියන්නේ සුළු දෙයක් වෙන වෙන්නේ. සමහර පිරිමි කරලා තියෙන මුළු ජීවිත කාලෙම ගෑණී පරිස්සම් කරගෙන ජීවත් වෙලා තියෙන ඔච්චරයි. දැන් අපි මං කල්පනා කරා මං ඇවිල්ලා ඉන්නේ ඒකටද? කොහෙන් හරි පස්සේ ගිහිල්ලා 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 කවුරු හරි ගෑණියෙක් කියලා සෙට් කරගෙන ඊට පස්සේ කන්න දින්න දීගෙන ජීවත් වෙනවා වයසට යනකම්. යාන වාහනයක් අරන් ගෑස් දොරක් හදාගෙන ගෑණි පරිස්සම් කරපේක විතරයි ජීවිත කාලෙම කරලා තියෙන්නේ. මේ ඇත්ත විතරයි එතනින් පොඩ්ඩක් මෙහාට පැනලා බර ටිකක් ආන්නේ. නැත්නම් ඉතින් ගෑණි මහත්තයා පරිස්සම් කරා, මහත්තයා ගෑණි පරිස්සම් කරා, එච්චරයි. දෙන්නම අවසානට යනකොට අපෝ පරිස්සම වැඩක් නැහැ කියලා හිතනවා. ඒ දෙන්නම මැරිලා යනවනේ. දැන් මේ ලෝකෙට ඉපදිලා ඉන්නේ ඕකටද? ගෑණි මිනිය පරිස්සම් කරන්නේ, මිනිය ගෑණි පරිස්සම් කරන්නේ, ළමයි පරිස්සම් කරන්නේ. ඈ සමහර උදේ එකක්වත් නෙමෙයි ගේ පරිස්සම් කරනවා. ඒවට වෙන වෙනතුනේ අපි ඇවිල්ලා ඉන්නේ විශාල ධර්මයක් තේරුම් ගැනීම සඳහා. ඒවා අවශේෂ ධර්ම හැටියට තියාගන්න බාහිර ලෝකේ. තේසං හේතු තථාගතෝ ආහ. තේසං හේතුන් තථාගතෝ ආහ. බුදුරජාණන් වහන්සේ මේ හේතු ප්‍රත්‍යව හැම මොහොතකම විමසා බලනවා. තේසං චයෝ නිරෝධෝ. අනේකේ ඒ හේතුව හොයලා ඒක අයින් කරලා දානවා, දුරු කරලා දානවා. ඊට පස්සේ ඉවරයි. මේ දුක පවතින්නේ ඇයි? සසර පවතින්නේ ඇයි? මේ පීඩාව තියෙන්නේ ඇයි? මොකද්ද මේක හේතුව? මේ හේතුව කැණි මඩල කඩල දානවා කියලා කියන්නේ ඒකට තමයි. මූල හේතුව අයින් කරලා දානවා. පින්නතුන් හොයාගෙන තියෙනවද මූල හේතුව? මොකද්ද මූල හේතුව? ගොඩාක් දෙනෙක් මේ බෞද්ධ සමාජය කියන්නේ තෘෂ්ණාව, තණ්හාව නෑ. තෘෂ්ණාව තණ්හාව නෙමෙයි පින්නතුන්. මොකද්ද? මමත්වය. මමත්වය තමයි. ඒක තමයි සංයෝජන ධර්මවල අංක එක. සක්කාය දිට්ඨිය. වඩාත් දිනක් හිතාගෙන ඉන්නව තෘෂ්ණාව, තණ්හාව, ආශාව ඕක නිසා අපි ඉන්නේ. ඕක දුරු කළාම හරියයි කියලා නෑ. ඔන්න බලන්න පින්නතුනේ ලෝකේ ධර්මය කොච්චර විකෘති කරගෙන දින්නේ කියලා. ඔය දන් දෙදී දන් වළඳ වළඳ වයසට යනවා. දීපු එකත් අපා යනවා, කාපු එකත් අපා යන සයිස් එකක් තියෙන්නේ. මම දන්නේ ගොඩක් අයට කාපු අයත් අපාය ගිහිල්ලා තමයි තියෙන්නේ. අටපිරිකර බාරගත් එක අපා යනවන අටපිරිකර දුන්න එක කොහොමද දිව්‍ය ලෝක යන්නේ? ඈ පූසාරිය හරි පාද හරි කුරුල්ල කුරුක්කල්තුමා හරි අපාය යනවන එතෙන්ද ගියපු ශාවකය කොහොමද දිව්‍ය ලෝක යන්නේ? මනක්කල්පිත අවිද්‍යා සහගත පින්පව් කරන්න බුදුහාමුදුරු ඉගැන්වුවේ නෑ. පව් හෝදන මනුස්සය ළඟට ගිහිල්ලා ඇහුවේ කොච්චර හේදිලා තියෙනවද? දන්නේ නෑ. තා කොච්චර හෝදන්න තියෙනවද? දන්නේ නෑ. එනේ ඉතින් ඔබ කරන එක මහා අවිද්‍යාවක් නෙවෙයි කරන වැඩේ. ඒ වගේම තමයි මම බෞද්ධය ළඟට ගිහිල්ලා අහනවා, දැන් පින් කොච්චර කරලා තියෙනවද? පින කියන එක බැරල් එකක් නම් ඔබට සම්පූර්ණ වෙන්න එකතු කරන්නේ, ලකුණු එකතු කරනවා වගේ එහෙම එකක්නේ. හරි දැන් කොච්චර පිරලා තියෙනවද? එහෙනම් හැකියාවක් තියෙනවද? දැන් කාලක් පිරලා, භාගයක් පිරලා, තුන් කාලක් පිරලා කියන්නේ හැකියාවක් තියෙන්න ඕන. එහෙම නැත්තම් ඒක අවිද්‍යාවක්. එතකොට අහන්න තියෙන කොච්චර දැන් පින් පිරලා තියෙනවද? පව් හේදිලා තියෙනවද? දන්නේ නැහැ. මේකෙන් අදහස් වෙන්නේ හොඳ වැඩ කරන්න එපා කියන එක නෙමෙයි පින්නතුනේ. හොඳ වැඩ කරන්න, යහපත් වැඩ කරන්න, හොඳ වැඩ යහපත් වැඩ කරන්න. නුවණම පින්නතුනේ අවදි කරගන්න ප්‍රඥාව නැමැති ආලෝකයම දල්වා ගන්න සිහිය කැඳවා ගන්න එවිට ඔබ තුල තියෙන අවිද්‍යාව දුරු වෙලා යනවා. අවිද්‍යාව දුරු වෙන්නේ නැත්තේ ප්‍රඥාවේ හීනතාවය නිසා. යම් යම් දේවල් අපේ ජීවිතෙන් අත්හැරෙන්නේ නැත්තේ ප්‍රඥාවේ දුර්වලකම් නිසා. විශේෂයෙන් අත්හැරෙන්න ඕන පින්නතුනේ වෙන මොකවත් නෙමේ, සක්කාය දිට්ඨික ස්වභාවය, මමත්වය. මෙහි මමෙක් ඇද්ද නැද්ද? උත්තරේ කුමක්ද? මෙහි මමෙක් ඇද්ද නැද්ද? මොකද්ද උත්තරේ? හදලා දෙන උත්තර දෙන්න එපා. තමන් තුළ ස්වභාවිකව තිබෙන උත්තරයි දෙන්න ඕන. වචන පාටලවල උත්තර හදන්න එපා. ස්වභාවයෙන් තිබෙන උත්තර දෙන්න ඕන. හිතලා කතා කරන කට්ටිය කට්ට කෛරාටිකයෝ. සත්‍ය කතා කරන කෙනෙකුට හිතලා කතා කරන්න ඕනේ. හරිම ලයිව් කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ වචන උදරයේ ඉඳලා එනවා කියලා කියන්නේ ඒකනේ. සමාජයේ කොල්ලු ගැටව් කියන්නේ බොක්කෙන් කියන්නේ කියලා කියන්නේ ඕකටම තමයි. බොක්කේ ඉඳලා එනවනම් ඇත්ත එන්නේ. කොල්ලු නම් ඕක බොක්කෙන් කිව්වලා කිව්වට ෂුවර් නෑ. ඌ ඒක බොක්කෙන් කිව්වට කතා කරන්නේ නැහින්. කියන්නේ මම මේක බොක්කෙන් කියන්නේ කියලා. එයා බොක්ක වචනෙට ගෙනල්ලා තියන්නේ. ඒ බොක්කෙන් කියනවනම් බොක්කෙන් මේක එන්නේ බෑ. එහෙම එන්නේ නැහැ මිනිහා. නාහෙන් කතා කරන්නේ. ඒ වුණාට බොක්කෙන් කියනවා. නමුත් ඇත්ත වචනය උදරයේ සිට පැමිණෙනවා. ඒ කියන්නේ හදලා කතා කරන කෙනෙක් එන්නවත් නිකම්ම නිකං දිවහෙල්ලෙන්න දෙන්න අන්න. එතකොට තමයි ඔබ ඇත්ත කතා කරන්නේ. එහෙම නේද පින්නතුනේ? දිවහෙල්ලෙන්න දෙන්න නිකං එච්චරයි. ලෝභය ద్వේෂය මෝහය ගුණ කරගත්ත මමත්වයෙන් යුක්තව ප්‍රකාශන කියලා කියන්නේ ඒක හරිය අමාරුවෙන් නිකන් අර ලිඳකින් වතුර පයින්ට්ුවක් ඇදලා දෙනවා වගේ තමයි වචනයක් එළියට ඇදලා දෙන එක. එහෙම කතා කරන්න එපා. දියැලකින් ගලාගෙන හැලෙනවා වගේ කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ උන්වහන්සේගේ වචන. ඉතින් මේ සත්‍ය තේරුම් ගන්න අවබෝධ කරගන්න අවදිය වැඩි කරගන්න. නිවැරදි අර්ථය මතු කරගත්ත නම් එතන තමයි ධර්මයේ පින්නතුනේ. තමන් පැටලිලා ඉන්නේ කොතනද කියලා තේරුම් අරගෙන එතන පැටලුම් ලිහා ගන්න. ඔබ දැලක පැටලෙනවා මේ කැලේක ඇවිදගෙන යද්දී. ඔබ ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන කොහොමද? මම පැටලිලා ඉන්නේ කොතනද මොකද කියලා තේරුම් ගන්නවා. පළවෙනි එක හේතු ප්‍රත්‍යය. දැන් මේකෙන් මම ලිහින්නේ කොහොමද කියලා බලනවා. මුල ඉඳලා ලිහාගත යුත්තේ කොතනින්ද කියලා බලනවා. එකින් එක එකින් එක එකිනෙක ඔක්කොම ලිහා ගන්නවා. අවසානට එළියට පයින්නකොට තවත් කොහේ හරි කකුලක් හරි පැටලිලා තියෙනවා. ඒකෙත් රැහන් කපා ගන්නවා යා. අන්නේ දැලෙන් නිදහස් වෙලා යනවා. අන්න එහෙම නිසා මායාවේ බන්ධනයෙන් ඔබ නිදහස් වන්න. මායාවේ බන්ධනයෙන් ඔබ නිදහස් වන්න. මායාවේ වසඟයේදී ඉන්නේ. එහෙමනම් ඔබට සංකල්ප ඇති. විකල්ප ඇති. දෘෂ්ටි ඇති, මමත්වයේ ඇති, විචිකිච්ඡාව ඇති. සංගයා ගැන සැකේ ඇති. පැහැදීම් ඇති, අපැහැදීම් ඇති. මට පින්නතුනේ ධර්මයේ පිළිබඳව පැහැදීමක් නැහැ, අපැහැදීමකුත් නැහැ. සංගයා ගැන පැහැදීමකුත් නැහැ, අපැහැදීමකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් පැහැදීමකුත් නැහැ, අපැහැදීමකුත් නැහැ. හේතුව පැහැදෙන්න අපැහැදෙන්න කෙනෙක් ඉන්න නිසා නෙමෙයි, නැති නිසා. දැන් ඕක තව කෙනෙකුට පුළුවන් කෙනෙක් තියාගෙන පැහැදෙන්නෙත් නැතුව අපැහැදෙන්නෙත් නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ එයා ඉන්නේ කොහොමද? ඔව්, කෙනෙක් තියාගෙන පැහැදෙන්නෙත් නැහැ, අපැහැදෙන්නෙත් නැහැ. ඒ තව පැත්තක් තියෙනවා. ඒක තමයි කෙනෙක් නොතියාගෙන සිටීම නිසා පැහැදෙන්න අපැහැදෙන්න කෙනෙක් නැහැ. අන්න එකට කියනවා අවිච්ඡ ප්‍රසාදය. දැන් ඔබ ඉන්නේ කෙනෙක් තියාගෙන පැහැදී නොපැහැදී ඉන්නවද? එහෙම නැත්නම් කෙනෙක් නොමැතිව පැහැදී අපැහැදීමක් නැතුව සිටිනවද? තෙරපගත්ත දහමත් ඔබ ළඟ තියෙන්නේ, નિરાයාසයේ දහමත් ඔබ ළඟ තියෙන්නේ. වහම පරීක්ෂා කර බලන්න. තෙරපගෙන නම් ඉන්න එපා. નિરાයාසයේ දහමට පැමිණෙන්න. කොහොමද පැමිණෙන්නේ? සියල්ල නුවණින් සකස ගන්න. දහමට අනුව බුදුරජාණන් වහන්සේගේ අදිචිත්ත මාර්ගයට, අදිඥාන මාර්ගයට, ලෝකෝත්තර මාර්ගයට, අන්තයකට නොවැටෙන මාර්ගයට, බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර මධ්‍යම ප්‍රතිපදාවට, ලෞකික නෙමෙයි ලෝකෝත්තර මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙන්නට ඕන. වචන නැහැ පින්නතුනේ ධර්මයේ ප්‍රකාශ කරන්න. නිදහස පැහැදිලි කිරීම සඳහා වචන පාවිච්චි කරන නමුදු නිදහසේ නියම ස්වභාවය කිසිම දිනක වචන වලින් ප්‍රකාශ කළ නොහැක. ඒ නිසා වෙනතු මේ වචන ඉක්මවා තේරුම් ගන්න සුවිශේෂී ශක්තියක් තියෙන කෙනෙක් පමණයි සත්‍ය අවබෝධ කරන්නේ. පරමාර්ථ මනස බැදීම් විරහිත වූ ස්වභාවයක යැයි අපි කියන නමුදු එය සියලු වචනවලින් හා සංකේතවලින් ඔබට ගිය එකකි. කොහොමද අපි වචනවලින් කියන්නේ? පරමාර්ථ මනස සියලුම බැඳීම් විරහිතයි කියලා අපි ප්‍රකාශ කළාට හොඳට ඒක මතක තියාගන්න. බැඳීම් විරහිත වූ ස්වභාවයකයි අපි කියන නමුදු ඒ සියලුම වචනවලින් හා සංකේතවලින් ඔබට ගිය එකකි. මේ වචනවලින් සංකේතවලින් අපි ධර්මයේ දේශනා කරනවා තමයි පින්නතුනේ. ඒක පට්ටපල් බොරු. මේ වචන හොඳයි ආගම් උගන්වන්න. මේ වචනවලින් දර්ශනය උගන්වන්න බෑ. හැබැයි එහෙම බෑ කිය කියාමත් අපි භාවිතා කරන්නේ වචනම තමයි. ඉතින් ඔබ දක්ෂ වෙන්න ඕන වචනේ ඉක්මවා යන්න. ඉතින් මේ වචනවලින් පිනතුණි නිර්වාණ ඉලක්කගත කරනවා දක්ෂයා එහෙට පැමිණෙන්න ඕන. පිනතු නිර්වාණ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කිසිවක් බැහැරට නොදමින් කිසිවක් ඇතුළට නොගෙනමින් යන්න තියෙන මාවතක්, පියවර අනුගමනය කරන තියෙන මාර්ගයක් නෙමේ. ආකාසේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ. අහසේ පිය සටහන් නැත. ඒ වගේමයි ශ්‍රමණයාත්. ශ්‍රමණයාටත් සටහනක් නැහැ. බලන්න ඔබට සටහනක් තියෙනවද කියලා. මොකද සටහන් කියන්නේ? ආගමක් තියෙන කෙනෙකුට ආගමික සටහනක් තියේවි. ජාතියක් තියෙන කෙනෙකුට ජාතික සටහනක් තියේවි. අඩුම තරම ස්ත්‍රී පුරුෂ භාවයක් හරි තියෙනවා නම්, වෙනාන් භාව ස්වරූපයක් තියෙනවා නම් එහෙම සටහනක් තමන් තියාගෙන ඇති. අන්නේ සටහන වෙනුවෙන් ජීවිතේ අමරණීයයි කියලා හිතාගෙන නාමගොත්තන් නජීරතී කියලා වෙන මොකද්දෝ එකක් තමන්ගේ අර උපන්න සහතිකින් ආපු නමට නාමගොත්තේ කියලා හිතාගෙන ඒ මිනිස්සු මේ නම දිරන්නේ කියලා දාගෙන තියෙන කොච්චර අවිද්‍යා සහගතද? නමක් කියලා එකක් ඇත්තෙත් නැහැ. නම සදාතනික කරන්න නෙවෙයි මිනිස්සු මැරෙන්නේ, දුක් විඳින්නේ. නමක් තියෙද? අර මහත්මා ගාන්ධි තුමා ඝාතනය කළ ඉවරලා ඇහුවා මොකද දෙයක් උඹ මේ මිනිහා අහිංසක මිනිහා මැරුවේ කියලා. මිනිහා කිව්වා මගේ නමත් තියන්න ඕන නිසා මාත් ඉති මොකක් හරි කරන්න ඕනනේ කියලා වෙඩි තිබ්බා කියලා. ඒ මිනිහාගේ නමක්වත් සටහන් කරන්නේ නැහැ ඉතින් කොතනකවත්. එහෙම පිස්සු ලෝකේ ඉන්නේ. කවුරු කොහොම මේ ධර්මයේ මේ විදියට පටලවල සමාජයට දුන්නද දන්නේ නැහැ. දහම වැරදි විදියට ගත්ත නිසා තමයි රටක් හැටියට, ජාතියක් හැටියට, සමාජයක් හැටියට, පුජ්‍යලයක් හැටියට ලෝකය විනාශ වෙලා තියෙන්නේ. දහම වැරදි විදියට අරගෙන. බැඳීම් විරහිත මාර්ගයේ යනු කිසි දෙයකට නොඇලී පවත්නා සිතක්ය. මෙසේ පුහුණු වන ඔබට සුදුසු කාලයේදී බැඳීම් විරහිත අවස්ථාව අත්විඳින්නට ලැබෙනවා. දැන් කොහොමද අපේ පින්නතුනි බැඳීම් හඳුනගන්නේ? මෙන්න මෙහෙමයි බැඳීමක් හඳුනගන්න. මම උදාහරණයක් කියන්නම්. ඔබේ ඥාතිවරයෙක් හරි පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවා රටක. ඒ පුතා දුවා හරි ඥාතිවරයා හරි ඒ රටට එන්න කියලා කියනවා ජීවත් වෙන්න. හැමදාම දැන් ඔන්න හිතක් දාලා බැලුවා යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ යන්න බැරි හිරවීම් දැනෙනවා. ඊට පස්සේ අම්මලා විවිධ හේතු කියනවා යන්න බැරි හේතුව. කියනවද නැද්ද? ගේ බලා ගන්න බෑ කෙනෙක් නැහැ. ගේ දාලා යන්න බෑ, ගේ බලා ගන්න කෙනෙක් නෑ. තාත්තට කෑම උයන්න කෙනෙක් නෑ. එක්ක නෝන බලා ගන්න කෙනෙක් නෑ. එහෙම නැත්නම් වත්ත පිටියේ බලා ගන්න කෙනෙක් නෑ. එහෙම නැත්නම් මේ රටේ තියෙන මේ ස්වභාවයට මම කැමති. පෙට්‍රෝල් නැතත් ගෑස් නැතත් සැපයි. ඒ මොනවා හරි කියලා ඔන්න නතර වෙනවා. ඒ බැඳීමක් නිසා එන නතර වුණා. දැන් ලෞකික වශයෙන් උදාහරණයක් මම ලබා ගත්තේ එහෙම ඔක්කොම දාලා පිටරටකට ගියයි කියලා බැඳීම් නැති වෙන්නේ නැහැ. එයා ඒ රටට බැඳෙනවා ඊට පස්සේ. ඒ නිසා උදාහරණයක් අපි ලබා ගත්තේ මේ බුදුරජාණන් වහන්සේගේ බැඳීම් විරහිත මාර්ගයට පිවිසෙන්න සිතෙන් පිවිසෙන්න පින්නතුනේ. ඒක හිතන්න බෑ, පිටින් හොයන්න බෑ. හිතෙන් එතෙන්ට එන්න ඕන. හිතෙන් අත්හැරලයි නිවන් දකින්නේ. ගතින් අත්හැරලා නෙවෙයි. ගතින් ඕන තරම් තියාගන්න. ඒකට කමක් නැහැ. මට අවශ්‍ය හිතෙන් අත්හරින්නම් පමණයි. ගතින් අත්හරින්නම් නොවේ. ගතින් අත්හැරලා මගේ ළඟට ඇවිල්ලා කොච්චර කිව්වත් මම ඔක්කොම අත්හැරලා කියලා මම පිළිගන්නේ නැහැ. එයා හිතින් අත්හැරලා නැත්තම්. ඒසා අපේ දායකකාරක පින්නතුන් ඕන තරම් ඉන්නවා ගතින් අත්හැරපු අය හිතින් අත්හැරලා නැහැ. හිතෙන් අත්හරින්න, හිතෙන් අත්හරවන්න හිතට ඕන ඕන දේවල් ඕන ඕන විදිහට අල්ලගන්න දෙන්න එපා. හිතෙන් අත්හරවන්න, හිතෙන් වෛරය අත්හරවන්න, ක්‍රෝධය අත්හරවන්න, ඉරිෂ්‍යාව අත්හරවන්න, හෙලිකොප්ටරේට බාන තැන හොයාගන්න බැරුවත් දන්නේ නැහැ මෙතනම යනවා. මෙතනමයි කරගන්නේ. හරියට අපි වගේ නේද? අපිට නිර්වාණය හොයාගන්න බැරුව නේද? ඒත් බාන තැන හොයාගන්න බැරුව අපිත් කරගෙන ඉන්නවා. එයන්ත් එහෙමයි. නිර්වාණේ වටිනාකම දන්නව නම් පින්නතුනේ රජකම දාලා ඇවිල්ලා නිවන් දකින්න වෙන කිසි දෙයකට තමගේ කාලයේ මූලික ස්ථානය දෙන්නේ සත්‍ය අවබෝධයට පමණයි. මූලික ස්ථානේ දන්නේ දෙන්නේ ඒ වගේ ඒ වටිනාකම දන්නව නම් පින්නතුනේ ඇත්තටම අපි නිර්වාණයට වටිනාකමක් දීපු නිසා මම මෙතන ඉන්නේ. මම මහාන වෙන්නේ හොඳ තරුණයේ කැඩියට කිසිම අඩුපාඩුවක් නැතුව මගේ යාළුවගෙන උඹ මාන වෙන්නේ පිස්සුද කියලා අහනවා. මගේ යාළුවට තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන අමාරුව. මිනිහා මට කියන බලහන් උඹ මාර ලස්සන බා උඹට කෙල්ලෙක් වුණා සෙට් කරනවනේ ඕන ඕන වෙලාවෙ ඒ මාර්ග මන පිස්සුද බං කෙල්ලේ සෙට් කරගන්නේ බං ජීවිතයක් තියෙන්නේ. ඌට තියෙන හරි අමාරු ඌට සම්බන්ධ වෙච්ච කෙල්ල තුව දාලා ගියා. ඌ ඉච්චර ලස්සන නැති නිසා. ඉතින් බලන්න මේ මිනිස්සුන්ගේ මතය නේද? එයාට තේරෙන මට්ටමින් එයා කියන බලන් උඹ කොච්චර ලස්සනයි උඹට කෙල්ලෙක් උනා සෙට් කරගන්න අමාරුවක් නේ. අපි කෙල්ල සෙට් කරගන්න ඕනේ කෙල්ලෝ අපි පස්සේ එනවා සෙට් වෙන්න නැද්ද? ඉතින් ඒ නිසා මේ මොකද උඹ මහන වෙන්නේ කියලා. ඒ කියන්නේ ලෞකික පරමාර්ථ වෙනුවෙන් මිනිස්සු ජීවත් වෙන්නේ. අපිට ධනය වෙනුවෙන් ජීවත් වෙන්න හිතුන්නේ. කෙල්ල වෙනුවෙන් ජීවත් වෙන්න හිතුන්නේ. බලය වෙනුවෙන් ජීවත් වෙන්න හිතුන්නේ. වෙන කිසිම දෙයක් වෙනුවෙන් ජීවත් වෙන්න හිතුනේ නැති නිසා ධර්මයේ වෙනුවෙන් ජීවත් වෙන්න හිතුනා. ඔබට එසේ හිතිලා දෙනවද කියලා බලන්න. ධර්මයේ වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්ද ධර්මයේ අවබෝධය පිණිස ජීවත් වෙන කෙනෙක්ද ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට ඒ වඩා දියුණු කර ගැනීමට දැන් සමහර උදවිය පොඩ්ඩක් මේකෙන් තේරුම් අරගෙන මහා පරිණතයි පරිපූර්ණයි කියලා හිතනවා. ඒක අර යන්තම් අඳුරේ ඉඳලා ඉටිපන්දම පත්තු කරගත්තාම සුසුමක් හෙලනවා වගේ වැඩක්. ලයිට් ගියපු වෙලාවට ඔය වැඩේ තේරෙනවනේ. ලයිට් ගියපු වෙලාවට පොඩ්ඩ අතපත ගාලා ටෝච් එකක් හරි පත්තු කරගත්තාම අම්මෝ යන්තම් ඇති. නමුත් ඒක නෙමේ ආලෝකය කියලා කියන්නේ. ඒ ආලෝකය බොහොම වැඩි කරගන්න පුළුවන් දෙයක්. මේ උපතිස්ස තරුණයාට මුලින්ම උපතිස්ස කියන්නේ කවුද? සරියුත් මහරහතන් වහන්සේ. බලන්න උන්වහන්සේලාට නන් ලැබිච්ච විදිය නේද? රූපසාරී බැමිණියගේ පුත්‍රයා වෙන හේයින් සාරිපුත්ත. ඒ සාරි නැමැති මවගේ පුත්‍රයා කියන එකයි අදහස. සාරිපුත්ත. මොග්ගලි කියන බැමිණියගේ පුතා වෙන බැවින් මොග්ගල්ලාන මොග්ගලි පුත්ත. බලන්න මේ කල්යාණ මිත්‍රයාට වචන කීපයක් පිණුතුනේ සෝහාන් වෙනවා නොවෙනස් වෙන විදියටම මේක තමයි හරිම මාර්ගය කියලා හිතලා තියෙනවා. දැනට ඔබට අඩුම තරමේ ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන මාර්ගයම තමයි මට ඉස්සරහට ගිහලා දකින්න තියෙන්නේ කියලාවත් වැටහීම ඇති වෙලා තියෙනවද? මේ ධර්ම මාර්ගයේ විතරයි යන්න තියෙන වෙන මාර්ගයක් නැහැ කියලා. එහෙමනම් ඔබ සෝවාන් මාර්ගයේ ඵලයේ තමයි ඉන්නේ. ඒ ධම්මා හේතුප්පවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ධම්මෝ. බුදුරජාණන් වහන්සේගේ නිරෝධ ධර්මයක් තියෙන්නේ. බොහොම ලස්සනයි මේක. හේතුව ඵලය, ඒක හේතුව නිරෝධ කිරීම තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා තේරුම් ගත්තාම හරි මාර්ගේ හරි. පින්නතුනේ මේ අගසව් තනතුරු ලබා දෙනකොට මේ බණපොතේ සඳහන් වෙනවා ඒ කාලෙත් පොඩි පොඩි කාල කෝලහල ගිහිල්ලා තියෙනවා. ඇයි එයාට ඒ තනතුරු දෙන්නේ කියලා. බොහෝ මාර්ගෙ බුදුහාමුදුරු දේශනා පවත්වලා තමයි හිත හදලා තියෙන්නේ. ඉතින් අපේ මිනිස්සු අතර ප්‍රශ්න ඇති නොවී තියේද? ඉස්සල මහන වෙච්ච කට්ටිය මේ ඉන්න ඒගොල්ලන්ට දෙන්නේ නැතුව මේ අලුතෙන් මේන මේ කොළු ගැටව දෙන්නකොට අගසව් තනතුරු දෙනවා. අපිට ඒ කාලෙත් උතුම් ගුණධර්ම තිබිච්ච අය හඳුනගන්නත් පුළුවන්, ගුණධර්ම නැති අය හඳුනගන්නත් පුළුවන්. බලන්න ඒ කාලේ මේ උතුම් ගුණධර්ම තිබිච්ච උත්තමයෝ කා කොටාගෙන මරාගෙන මේ ඒ ඵල හෝ අවස්ථා හෝ නම් වුණාම හෝ අරගෙන නැහැ. ඒක ස්වභාවයෙන් ලබා දීපු දෙයක්. ආනන්ද හාමුදුරුවන්ට පවා තනතුර ඉල්ලල ගන්න කිව්වහම කිව්ව බෑ කියලා. මම මට සුදුසු නම් ලබා දෙයි. බලන්න මේ ලස්සන දැන් කාලේ අපිට ගහලා මාර්ගඵල ගන්නේ. එනසු තේරෙන්නේ සමහර ගැට්ටිය. ඔව් මාව දැකලා කියාපිය, මාව දැකලායි කියලා කියාපිය. මට්ටමට මේ තර්ජනය කරනවා. දැකලා නැහැ කියලා එහෙම කිව්වොත් එහෙම හරි හරි ප්‍රශ්නයක් වෙනවා. හරි බලා ගන්නම් මම පස්සේ කියලා යයි. මොකද මාව දැකලා නැහැ කිව්ව නෙමෙයි පුතජනේ කිව්වා. කොහොමද දැන් ඉන්න අයගේ අවබෝධය? ඉතින් ඒක නිසා මමත් හරි බයයි. දැකලා නේද මං? ඔව් 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 හොඳයි. දැකලා ඔයා ඉන්නේ, දැකලා ඉන්නේ. ඔහොම දිනු කරගෙන යන්න, ඔහොම දිනු කරගෙන යන්න. නැත්නම් මං ඉවරයි. අර ටෙනිසන් කුරේ මේ මේ පූසාරි කෙනෙක්ගෙන් ආශිර්වාදය ගන්නවා වගේ. පීයප් වෙන්නලා මට ආශිර්වාද කරපි නේද? ඒක නම් වීලුවක් කියලා හිතමු. ආශිර්වාද කරපියගේ වීයප් වෙන්නලා ආශිර්වාද ගන්නවා. එතකොට බන්සලේ හාමුදුරන්ටත් එහෙම දාන ටික දුන්නා. දැන් පින් අනුමෝදන් කරපිය අපිට කියලා වෙරලා නිකම් බලාත්කාරයව පින් අනුමෝදන් නොකොලොත් එහෙම දානෙත් දුන්න පින් දුන්නෙත් නැහැ කියලා වෙරලා බැන බැන යනවා. පින් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි, පින් එහෙම ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ හිතේ ජනිත වෙන ලස්සන සුන්දර සිතිවිල්ලක්, ඒක ඇති කරගන්න. ඒක මිනිස්සු දන්නේ නැහැ. පින් අනුමෝදන් කිරීම කියලා කියන්නේත් ඒක. තමන්ගේ හිතේ ඇති කරගත්ත සුන්දර චේතනාවක් එයා වෙනුවෙන් අනුස්මරණය කරලා එයාටන්ට සාංසාරික වශයෙන් බ්ලෙස් කරනවා. එයාටන්ට ආශිර්වාද කරනවා. කෝ නුවණ කියලා තමයි ලෝකයෙන් අහන්න ලැබෙන්නේ. කෝ නුවණ හිත හදාගත්ත කෙනාගේ හිතේ වෛරය නෑ, ක්‍රෝධය නෑ, පළිගැනීම් නෑ, ගුණමකුන් කම් නෑ. කවුරුවත් මොනම විදියකින්වත් නසන්න උත්සාහ කරන්නේ නෑ, චරිත ඝාතන කරන්න උත්සාහ කරන්නේ නෑ, ගුණමකන්න උත්සාහ කරන්නේ ඔබට නොතේරුණාට ඔබ අවබෝධයෙන් පරිපූර්ණ වී නැත්නම් ඔබට නොතේරෙන තැනක ඔබව පැටලී තිබෙනවා. ඔබට නොතේරෙන තැනක ඔබම පැටලී තිබෙනවා. ඉතින් මම බලනවා මට පේන්නේ නැනේ. ඔව් අන්න ඒක තමයි වැරදි. ඒක සැඟවුණු තැනක තමයි පැටලෙන්නේ. තමන් හිතන්නේ නැති තැනක තමයි තමන්ගේ පැටලීම තියෙන්නේ. තමන්ගේ අතේ තියෙන මොනවා හරි බිම වැටුණාම අපි සමහරලාට ඒක හොයලා බලලා තියෙනවා. සොයාගන්න බැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මං හිතන්නේ නැති තැනක, මට පේන්නේ නැති තැනක මේක තාම රැඳී තියෙන්නේ කියන එක. තේරුණාද? ඉතින් ඔන්න ඔහොම ඕක අතෑරලා දානවා. ඔහොම අතෑරලා දාලා කාලෙකට පස්සේ ඔන්න අවුරුද්දකට සැරයක් විතර හරි මුළු කාමරේම ගේ මස් කරනකොට මෙන්න අර එදා වැටිච්ච බොත්තම, එහෙම නැත්තම් මුදල, එහෙම නැත්තම් මාලය, පෙන්ඩන් එක මෙන්න බලන්න හිතන්නේ නැති දැනක මෙතරනේ තිබිලා තියෙන්නේ. සා ගන්නවා. එහෙමනම් සමහර දේවල් එහෙම තියෙනවා. දැන් මේ මෙතන මගේ ඇතේ තිබිලා මේ වැටුණා. නමුත් පේන්නේ නැහැ, හොයාගන්න බෑ. එහෙම සිද්ධි වෙලා තියෙනවද නැද්ද ජීවිතේ? එහෙම වෙලා තියෙනවා. එහෙමනම් තමා තුළ මේ ලෝකෝත්තරත්වයට පත් වෙලා නැත්තේ ඇයි? තාම මට දකින්න බැරි බැඳීමක් මා තුළ තියෙනවා. ඒක බැඳීමක් පමණක්ම කියලා කියන්න බෑ, ගැටීමක් වෙන්නත් පුළුවන්. ගැටීමක් සමානයි, බැඳීමක් සමානයි, දෙකෙන්ම රඳවනවා. වඩා බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ ගැටීම තමයි රඳවන්නේ නැහැ කියලා. ගැටීම කියන්නේ අත්හැරීමක්ලු. එහෙම හිතන් ඉන්නවා. ගැටීම කියන්නේ අත්හැරීමක් නෙමෙයි. ගැටීම කියන්නේ බැඳීම හා සමානවම බැඳීමක්. එහෙමනම් සසරේ ඇලීමිනුත් රඳවනවා, ගැටීමිනුත් රඳවනවා. දෙයකට වෛර කරනවා කියන්නේ ඉරිෂ්‍යා කරනවා කියලා කියන්නේ අතහැරීමක් නෙවෙයි. ඒකත් බැඳීමක්. වෛරයෙන් බැඳෙන්න පුළුවන්, ලෝභයෙන් බැඳෙන්න පුළුවන්. එහෙමනම් ඇලීම් ගැටීම් දෙකම දුරලීමයි වැදගත්. පිනතුනි සක්කාය පවත්ව ගන්න, සක්කාය පවත්ව ගන්න මේ කුමන හෝ ආකාරයක රූප, වේදනා, සංඥා, සංකාර, විඥානගත ලක්ෂණයක් තිබුණොත් ඇති. පොඩි සංඥාවක බැඳුනත් ඇති. විඥානයක බැඳුනත් ඇති, සංකාරයක බැඳුනත් ඇති, කුමන හරි පොඩි දෙයක බැඳුනත් ඇති. පින්නතුනේ පුංචිම පුංචි දෙයක බැඳුනත් ඇති. ගැටුණත් ඇති. එහෙනම් අපි මොනවද කරන්න ඕන? මුකුත්ම නොකරන මාවතේ ගමන් කරන්න. ශරීරයේ සමග වෙන කිසිවක් නොකරන්න. එය ලිහිල් බවට පත්කොට එය විවේකය දෙන්න. කිසිවක් බැහැරට නොදෙමින් කිසිවක් ඇතුළට නොගනිමින් ඔබගේ මනස ඔබගේ මනසට විවේකය දෙන්න පුරුදු කරන්න. ලස්සන හඳුනා ගැනීමකින් මේ උත්තරීතර ධර්මයේ හඳුනා ගත්තොත් ඔබට ඒ ලස්සන වටපිටාව ඔබ තුල සැකසෙනවා. කිසි තැනක රැඳී නොසිටින්න. කිසි තැනක රැඳී නොසිටින්න. ඉතින් අපේ අයට මේක කිව්වහම අපේ අය රැඳෙන්නේ කිසි තැනක රැඳෙන්නේ නැහැ. කලකිරීම වල රැඳෙනවා, එපා වීම තුල රැඳෙනවා, ඊළඟට පිළිකුලේ රැඳෙනවා, ප්‍රතික්ෂේපේ රැඳෙනවා, ලෝකයට නිග්‍රහ කිරීමේ, නිന്ദා කිරීමේ රැඳෙනවා. ලෝකයට ආස කරන්න එපයි කියපු ගමන්, බැඳෙන්න එපයි කියපු ගමන් අපේ අය පණින අන්තයක්. ඕම අන්තයකට පැනනහම නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද? නිවන් අවබෝධ කරගන්න නෙමෙයි පින්නතුනේ, සියදිවි හානි කරගන්න හිතෙනවනේ එතකොට මිනිස්සුන්ට. බැඳීම් විරහිත මාර්ගය කියන එක හොඳට මිනිස්සු ලංකාවේ පිළිපදිනවා. බැඳීම් විරහිත මාර්ගය කියන එක හොඳට පිළිපදිනවා. හැබැයි ගැටීම් සහිත මාර්ගය කියන එක හොඳට අනුගමනය කරනවා. දැන් මම දවසක් මේ අතුරුගිරියේ ටවුන් එකේදී දැක්කා, මහ පාර මැද තමන්ගේ නෝනට තමන්ගේ මහත්ය ගහනවා මාළු කඩේ ළඟදී. මං හිතන්නේ එයා සාලියෝ බෑ බලියෝ ඕන කියලා කිව්වත් දන්නේ නැහැ. මට නම් හැමදාම සාලියෝ කන්න බෑ බලේක්වත් අත ගනින් කියලා කිව්වත් දන්නේ නැහැ. නෝනා ගානවා මාළු කඩේ ගාවදී තමන්ගේ නෝනට හොඳටම කණි පාරවල්. එක්කෝ එතනම බාර් එකක් තියෙනවා, බාර් එකෙන් අරක්කු ගන්න හදනකොට මොනව හරි කිව්වත් දන්නේ නැහැ. හැබැයි මිනිස්සු කවුරුවක්වත් මුකුත් කියන්නේ නැහැ. මිනිස්සු ඉනාවෙවි ඉන්නවා. පවුලේ ප්‍රශ්නයක් නේ. අර මිනිහා ගානු පෙරලගෙන ගානවා. ඒ කියන්නේ බැඳීම් විරහිතයකට ඕකේ. බැඳීමක් නෙමෙයි. ගැටීම් නම් ගැටීම් ප්‍රශ්නයක් නෑ. ඒවා නෝමල්, ඒවා වැදගත් දේවල්, ඒවා බොහොම ශ්‍රේෂ්ඨ දේවල්. හැබැයි අර මාළු කඩේ ළඟ ඉඳලා අර නෝනට හාදුවක් දුන්න නම් එහෙම නොදකින් මිනිහ අර මිනිහක් ආරාර කරපු වැඩේ අර බලන්න අර මාළු කඩේ ළඟ කියලා විචාල වේගට. මම කියන්නේ ඒක හරිවත් මේක හරිවත් කියන නෙමෙයි. මේ රටේ මිනිස්සු ඉන්න තැන බැඳීම් විරහිත මාර්ගය හොඳට අනුගමනය කරලා කරනවා කියලා අනුගමනය කරලා තියෙන්නේ ගැටීම් රහිත සහිත මාර්ගය. රහිත මාර්ගය නෙවෙයි සහිත මාර්ගය. ගැටීම් සහිත. ඒ නිසා මේ සමාජෙ හැම තැනම ගැටෙන්න බලාගෙන ඉන්න මිනිස්සු වැඩි. බණක් කිව්වත් ගැටෙනවා. මොනවා කළත් ගැටෙනවා. හැම දෙයක් එක්කම ගැටෙනවා. බණ පොතක් සල්ලි වලට දුන්නොත් බණ විකුණම් කරනවා කියනවා. නිකන් දුන්නොත් ඕකට NGO වලින් සල්ලි හම්බ වෙනවා කියනවා. දැන් අපි දැන් ඒ දෙකටම දෙනවා. ඒක නිසා නිකනුත් දෙනවා, මුදලටත් දෙනවා. මේ බොහොම අමාරුවෙන් අපිට හම්බ වෙන අනිත් දේවල් වලින් එකතු පහදු කරලා පොතක් මුද්‍රණය කරලා කැමති කෙනෙක් කැමති විදිහකට ගෙනියන්න ඕන නම් කියලා සල්ලි තියෙනවා නම් දාලා ගෙනියන්න, නැත්තම් කමක් නැහැ නිකන් ගෙනියන්න කියලා දැම්මහම ඒකට කියන්නේ මොකද්ද? මෙච්චර සල්ලි කොහෙන්ද? NGO වලින්. NGO වලින් නෙමෙයි මේ, අපි හරි අමාරුයි මේ මුද්‍රණය කරන්නේ. මේ කවුරු හරි දායකයෙක් දෙන පොඩි මුදලකින්. මිනිස්සු බයිනවා. පින්නතුනි මේ මේ පොඩි පරේෂණයකින් හොයාගෙන තියෙනවා 128ක් විතර අපහසයේ තියෙන්න ඕනලු. ප්‍රතික්ෂේපයේ තියෙන්න ඕනලු. වැරදි කමෙන්ට්ස් තියෙන්න ඕනලු තමන්ගේ මේ ඕනම ඉදිරිපත් කිරීමක 130ක් වගේ සීමාවක් තිබ්බට ඒක නෝමල්ලු. ඒ නිසා අපේ දායකයෝ මතක තියාගන්න සාහිණාංශයට ධර්ම දේශනාවකට කමෙන්ට්ස් දාලා තියෙන ඒවා දිහා බලනකොට ඔගෙන් 100ට ප්‍රතිශතය 30ක් වුණාට කමක් නැහැ. ඒක තමයි මිනිස් මොලේ සහ සමාජයේ තියෙන නෝමල් తত্ত্বය. කරණීය මෙත්ත සූත්‍රයටත් අන්ලයික් පහක් හයක් තියෙනවා. වැරදි කමෙන්ට්ස් කීපයක් තියෙනවා. ඒක නතර කරන්න බෑ ලෝකේ. ඒ නිසා ඒ ප්‍රතිශතය නෝමල් කියලා හිතන්න. දැන් අපි ඇඟක වුණත් උෂ්ණත්වයක් යම් ප්‍රමාණයක තියෙන්න ඕනනේ. උෂ්ණත්වය නැති වුණොත් එමිනිය මැරිලානේ. ඒ වගේ වැරදි විවේචනයන් 130ක් තිබ්බට කමක් නැහැ ජීවිතේ. ඒක නෝමල් තත්ත්වයක්. මහත්යේගේ 130ක් විතර අඩුපාඩු ගන් තිබ්බට කමක් නැහැ කියන එකනේ මේ කියන්නේ. නෝනගේ 130ක් විතර අඩුපාඩු ගන් තිබ්බට කමක් නැහැ. නෑ. වැරදි කමෙන්ට්ස් වැරදි විවේචන 130ක් විතර තිබ්බට ඒක නෝමල් තත්ත්වයක්. ඒක රෝගී තත්ත්වයක් නෙමෙයි. අසනීප තත්ත්වයක් නෙමෙයි. ඒක මානව ලක්ෂණයක් කියලා තේරුම් ගන්න. ඊට පස්සේ දැන් අපිට හැකියාව මනස හැදෙනවා. හරි ඒක නෝමල්. අපි හිතාගෙන හිටියොත් 100ක් හොඳ වෙන්න අපි පිස්සු වැටෙනවනේ. මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ මං හිතන්නේ මේක ඉස්සෙල්ලම තේරුම් අරගෙන තියෙනවා. 150ක් විවේචනයේ වෙද්දි 150ක් හරි හොඳ කියනවා නම් ඒක වැදගත් කියලා තේරුම් අරගෙන ලෝකෙට මෙහෙවරක් කරලා තියෙනවා. ඒසා ඔබේ දරුවන්ගෙන් හරි වේවා කාගෙන් හරි වේවා 100ට 100ක් ප්‍රශංසා බලාපොරොත්තු වෙලා ඉන්න එපා පිස්සු වැටේ. 100ට 30ක් ප්‍රතික්ෂේප කරන යන් තිබ්බට කමන්නෑ. ඒක තමයි මානව ලක්ෂණය. ඒ මානව ශාරීරික උෂ්ණත්වතාවය රැකෙනවා වගේම මිනිස් ප්‍රතිචාරය ඒකයි. ඒ තමයි ලෝකෙ හැටේ කියලා පුරුදු වෙන්න 130ක් නිරන්තරයෙන්ම ස්වභාවිකයි කියලා අත්විඳින්න විවේචනයන් අප්‍රසාදයන් ප්‍රතික්ෂේපයන් විඳින්න ලෑස්ති කරගෙන තියාගන්න කන් දෙක සුද්ධ කරලා හිත මොලේ හදාගෙන ඒ ගන්න තියාගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒක නෝමල්. දැන් අපි හිතමු පාරක යද්දි 100ට 100ක් ගැස්සෙන්නේ නැතුව යන්න ඕනේ කියලා හැදුවොත් එමු. යන්න බෑනේ. අපි 100ට ප්‍රතිශතයක් බලාපොරොත්තු වෙන් යනවද නැද්ද? ආ ඒ නිසා අපි ලංකාවේ මසාජ් සීට් අවශ්‍ය කරන්නේ නැහැ. ඔටෝ පාරේ තියෙන මසාජ් මසාජ් වෙන වලවල් තියෙනවා. ඒ නිසා ලංකාවට වැඩි එන්නේ නැහැ නේ මසාජ් සීට් හරේ මෙහෙ තියෙන්නේ වෙන්නේ නැහැ. මොකද අපිට ඔටෝමැටිකලි මසාජ් වෙනවා පාරේ යද්දී. ඒක අපි බලාපොරොත්තු වෙනවා. ආන් ඒ වගේ තමයි ජීවිතේ. 100ට ප්‍රතිශතයක් හැමතිස්සෙම නෙගටිව් දේවල් බලාපොරොත්තු වෙන්න ඕන. එහෙම බලාපොරොත්තුෙන් කටයුතු කරන්න. එතකොට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. මේ ධර්මයේ කුමක් සඳහාද? ඔබ සතුටින් ඉන්න, පරිපූර්ණව ඉන්න, සත්‍ය අවබෝධ කරගෙන ඉන්න. අපි වෙනතුනි ඇත්ත වශයෙන් මගේ හැබෑ විදර්ශනාව තිබුණේ බණ අහන වෙලාවට නෙමෙයි. බණ අහලා යද්දි ගිහිල්ලා කාමරේ හරි කුටියක හරි තමන් ඉද්දි තමයි තමන්ගේ සැබෑ භාවනාව තියෙන්න ඕන. ඒ කියන්නේ ධර්මයේ සොයා බැලීම. මොකක්ද මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ? කුමක්ද මේ විග්‍රහ කරන්නේ? කොතනද මේක තියෙන්නේ? කොහොමද මේ සියල්ලගෙන්ම නිදහස්ව මම පවතින්නේ? දැන් මම මේ ඔබට මේ සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න කියලා කිව්වට ඒක කිසි වැඩක් නැති වචනයක්. ඔබට බෑ සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න. ඇයි? ඔබ ඔබමයි. ඒක තේරෙනවද? ඔබට බෑ සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න. මක් නිසාද? මොකද්ද හේතුව? හේතු ප්‍රත්‍යයනේ. ඔබ ඔබමයි. ඔබ ඔබ දෙස බලන්න තියා අඩුම තරමේ ඔබට ඔබේ ඇස දෙස බැලීමට නොවේ, ඔබගේ නලල් තලයේ දෙසවත් බලන්න ඔබට මේ මොහොතේ බෑ ඔබේ ඇස්වල නිර්මාණය නිසා. තේරුණාද? හරි. ඔය විදියටමයි මමත්වයේ සැකසීලා තියෙන්නේ. දැන් හොඳට ගලපල බලන්න. මගේ නලල් තලයවත් මට බලාගන්න බැරි ඇස් දෙකක් තමයි පිහිටලා තියෙන්නේ. මගේ මමත්වයත් එහෙමයි. මේ මමත්වයේ ආසන්නතර අවස්ථා පවා දකින්න බෑ. ඉතින් මං හැමදාම ඔබ දෙස බලන්න කිව්වට කිසි වැඩක් නෑ. ඔබට ඒ වැඩේ කරන්න බෑ. එහෙනම් දැන් මම මොකද කරන්න ඕන? මම කියන සැකස්ම ගලවා දාන එක එක. ඊට පස්සේ ඔබ එනවා විශ්ව ඥාණයට. අදිචිත්තේ කියන්නේත් ඒකට. විශ්ව ඥාණයට ඔබ එනවා. අන්න ඊට පස්සේ ඔබට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි ඔබව හඳුනා ගන්න දැකීමෙන් නෙමේ, දැනීමෙන්. ඒ නිවන් දකින්නවා කියලා වචනේ භාවිතා කළාට ඇත්තටම දකින්න ඇහැක් නෑ. නිවන් දකින්න තියෙන දැනීමක් විතරයි. මොකද්ද දැනීම? කලින් තිබුණු වේදනාව මෙහි නැත. කලින් තිබුණු උපාදානය මෙහි නැත. කලින් තිබුණු මමත්වය මෙහි නැත. කලින් තිබුණු සක්කාය ස්වභාවය මෙහි නැත. කලින් තිබුණු විචිකිච්ඡාව මෙහි නැත. කලින් තිබුණු රූප රාගයේ අරූප රාගයේ නැත. කලින් තිබුණු මාන දිට්ටි මෙහි නැත. කලින් තිබුණු ව්‍යාපාදය මෙහි නැත. අරූප රාගත් නැත. රූප රාගත් නැත. ඒ ඔක්කොම වෙනසීමට හේතුව වෙනවා මම නොමැති කම. මම හිටියොත් නේ ඔක්කොම තියෙන්නේ. මම ඉන්නා තැන සියල්ල ඇත, මම නැති තැන සියල්ල නැත. විශ්මිත ධර්මය. ගොඩක් දෙනෙක් ඔය තේරෙන්නේ නැහැ කියන්නේ ධර්මයේ දුර්වලතාවයක් නිසා නෙමේ. ඒ ඇත්තන්ගේ ඥානයේ තියෙන දුර්වලතාවයක් පෙන්වීම කිරීමක්. ධර්මයේ දුර්වලතාවයක් නොවේ, ඥානයේ දුර්වලතාවයක් පිටවත්නි. ඔබ තාමත් නිවන් දකින්න ක්‍රමයේ හොයනවා ඇති. ඒක තමයි කරුමක්කාරයේ කඳුනන්නේ කරුමයක් කරන්නම තමයි. සංසාරේ මෙච්චර කාලයක් කර්ම කර 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 ඇවිල්ලා ස්වාමීනි මට නිවන් දකින්නත් කර්මකෙම්ම අවස්ථාව දෙන්න. එහෙම ඉල්ලන්නේ. ඒ කියන්නේ මට නිවන් දකින්න මොකක් හරි කර්මයක්ම ගොඩ ගහලා දෙන්න. කර්ම ගොඩ ගැසීමෙන් නිවන් දකින්නේ නැත. කර්ම මාර්ගයක් නොවේ නිවන් මාර්ගය. කර්ම නිරෝධාය සංවත්තති, කර්ම නිරෝධ කරගන්න මාර්ගයක්. බැඳීම් විරහිත අවස්ථාවේදී කෙනෙකුගේ සියලු පාපයන් පිලිස්සියයි. බැඳීම් විරහිත අවස්ථාවේදී මේ ලෝකේ නැමැති හිරගෙදරින් කෙනෙකුට පූර්ණ නිදහස ලැබේ. සැබෑ ධර්මෙහි ශ්‍රේෂ්ඨ ප්‍රදීපය මෙයයි. මෙය ප්‍රත්‍යක්ෂ නොකරන අය සදාකාලික ශාරීරික හා මානසික දුකෙහි ගැලී සිටින්නා වූ මෝඩයෝය. බැඳී මිරිත අවස්ථාවේදී කෙනෙකුගේ සියලූම පාපයන් පිලිස්සීයයි. ඒ තත්ත්වය තේරුම් ගන්න කුමාරි මහන්සි වෙන්න. කම්මැලියා මේක මනස තුල තේරුම් ගන්න නැතුව මේක බාහිර තුල ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ආමඳුර ඒකත් කරන්න එපා මේකත් කරන්න එපා ගෝ කන තියාගෙන මොලේ වෙහසන්නෙත් නැහැ කල්පනා කරන්නෙත් නැහැ නුවණ මේව කරන්නෙත් නැහැ අන්ධ භූතය වගේ ඔහේ ඉන්නවා ඔහේ කන තියාගෙන අහගෙන. උන් කවදාවත් නිවන් දකින්නේ නැහැ. මේක පිළිපදින්න තියෙන දෙයක් නෙමෙයි. මේක නුවණින් විමසා බලන්න ඕන. අපි බැලුවේ පින්නතුනේ මේ ධර්මයේ දිහා මොන අපබ්‍රංශයක්ද මේ කියන්නේ. ඇත්තටම අපි ධර්ම විරෝධී අය. මේ මේ මම අද දේශනා කරන ධර්මයට මම විරුද්ධකාරයෙක් ඒ කාලේ. මම මේකට ගියේ අඩුවක් හොයන්න. වැරදිනම් පොල්ලක් අරන් මුන්ට ගහන්න ඕන කියන අදහසයි. ඒ ගියපු නිසා හැබැයි සාධාරණ හේතු දෙව්වා. යකෝ සාධාරණ හේතු හොයන්න යන්න යන්න මම එරුණා. පස්සේ ගොඩේ ඉන්න බැරි ධර්මයටම ධර්මයටම ගියා. ඊට පස්සේ බලාගෙන යනකොට මං ඉන්න තැන ප්‍රශ්න මම දැක්කා. ඊට පස්සේ මං ඉන්න පැත්තේ වුණත් දෝෂේ තියෙනවා නම් මම මගේ වුණත් ඒ දෝෂේ අතහැරලා හරි දේ කරා මම එළඹෙන්න ඕන. ඒකයි සත්‍යවාදී මිනිස්සුකගේ යුතුකම. ඒසා සද්දරමය විමසුම් බුද්ධියෙන් බලන්න. පිළිපදින්න තියෙන දෙයක් නෙමෙයි. සායිනාසේ අරකට එපා කියනවා මේකට එපා කියනවා මෙනෙහි කරන්නත් එපා කියනවා කර්ම කරන්නත් එපා කියනවා මොකද කරන්නේ? ඕ මුකුත් ඕන නැහැ නිකන් ඉන්නවා. ඒක නිකම්ම වයසට යයි. නෑ මේක ගැන විමසන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න උත්සාහ කරන්න. අසිරිමත් දෙයක් ආශ්චර්යමත් දෙයක්. කින් සත්‍ය ගවේෂකින් කුසල ගවේෂක හොඳ අවධියකින් අහන්න. එපා කියන එකක්වත් කරන්න කියන එකවත් නෙමෙයි මෙතන ප්‍රකාශ කරන්න ඊට වැඩිය දෙයක්. අන්න එහෙම තේරුම් ගන්නකො. මුකුත් කරන්න එපා ඔයේ ශූන්‍යව තියාගන්න මනස කියලා එහෙම කතන්දරයකුත් නෙමෙයි. මොනවත් හරි කරන්න කියන එකකුත් නෙමෙයි. ඊට වැඩිය දෙයක් ස්වාමීන් වහන්සේ මෙතන ප්‍රකාශ කරනවා. මේ අන්න ඒක මම තේරුම් ගන්න ඕන. වචනේ ඉක්මවාලූ දෙයක් මෙතන ප්‍රකාශ වෙනවා. අන්න ඒක තේරුම් ගන්න පද පරමය වෙලා වචන අරගෙන මේක තේරුම් ගන්න නැතුව වැරදි විදිහට තේරුම් අරගෙන ධර්මයට දොස් කියන්න එන්නත් එපා. ධර්මෙ පිළිපදින්න පිළිගන්න එන්නත් එපා. ඔය වචන වලින් පිළිගත්තේව පිළිපදිනේවලුත් ප්‍රතික්ෂේපිතයි. වචනවලින් ධර්මයට කරන විවේචනත් ප්‍රතික්ෂේපිතයි. එනිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා. වචනවලට එල්ලිලා ඉන්න අයටත් මරු පහරක්. සංකල්පවල ඉන්න අයටත් ආගම් බුද්ධාගම් සංකල්පවල ඉන්න අයටත් මරු පහරක්. ඒ වගේම ආගමික දෘෂ්ටි, ජාතික දෘෂ්ටි, වාර්ගික දෘෂ්ටි, පුජ්‍යල දෘෂ්ටි වල එළඹගෙන ඉන්න අයටත් මරු පහරක්. වදිනවා ධර්මයෙන්. සුනු විසුනු වෙන්න. දැන් බලන්න අපිට දිට්ටිගත වෙන්න හම්බෙන්නේ නැහැ කොහෙවත්. සංකල්පිත වෙන්න හම්බෙන්නේ නැහැ කොහෙවත්. වචන වලට එළඹ ගන්න හම්බෙන්නේ නැහැ කොහෙවත්. ඔය ඔක්කොම අතහැරලා දුවනකම් ගන්නවා. ඒකට මේ ප්‍රඥා අවිය තියෙන්නේ, මේ ධර්මයේ අවිය තියෙන්නේ ඒකයි. ඔය 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 කාරණා තුන දුවල අතහැරලා දුවන කම්ම ගහනවා. දිට්ටි ටික අතහැරලා යන කම්ම පහර දෙනවා. සංකල්ප අතහරින කම්ම පහර දෙනවා. වචන ටික අතහැරලා දුවනකම්ම පහර දෙන ඕක තමයි බණපදයෙන් කරන්නේ අපි. වෙන මොකක්වත් නෙමෙයි. ඕවා තැරලා දූපිය. ඕවා අනුන්ගේ දේවල්. හොරකම් කරන්න එපා. දැන් දිට්ටි හොරකම් කරපු කෙනෙකුට තමන් අදින්නා දානා නොකළ කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? සංකල්ප හොරකම් කරගෙන ඉන්න මිනිස්සෙක් අදින්නා දානා නෙමෙයිද? අනුන්ගේ වචනවල එල්ලිච්ච කෙනෙක් අදින්නා දානා නොවේද? දෘෂ්ටි හොරු ඔබලාට කියන්නේ හොරකම් කරන් ඉන්න අයට. සංකල්ප හොරු, සංකල්ප හොරකම් කරගෙන ඉන්න අයට කියන්නේ ඒව එළඹගෙන. වචන හොරු, වචන හොරකම් කරගෙන වචනවල එළඹගෙන ඉන්න. වචනකට නිශ්චිත අර්ථයක් නැහැ පින්නතුනේ. වචනයක් ධ්වනියක් ඇති වෙනකොට යම්කිසි හීනයක් ආකල්පයක් ඔබ තුළ අවදි වෙනවා. ඔබ ඒක ඉල්ලෙනවා. ඔන්න එතකොට කියනවා මට ඒක තේරෙනවා කියලා. තේරුණාද? වචනකට නිශ්චිත අර්ථයක් නැහැ. ඔබට ධ්වනියක් ඇහෙනවා. ධ්වනියකින් ඔබ හීනයක් අවදි කරගන්නවා. ඒ වචනවල අර්ථය ඒක තමයි කියලා ඒ හීනේ ඉල්ලෙනවා. ඇත්තනෝ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයවත් බුදුහාමුදුරන්ගේ ප්‍රකාශයවත් නෙමෙයි ඔබ එළබගෙන සිටින්නේ. ඔබේම හීනේ. ඒකනේ ඔය හාමුදුරුවරු නිකන් නිවන් දැක්කා වගේ බණ කියන්නේ. දැකපු නැති අය, දැකපු අයත් බණ කියනවා තමයි. දැකපු නැති අය දැක්කා වගේ කියන්නේ මොකද? අර වචනේ ඒ විදියටම එල්ලෙනවා. හොද්දටම වචනේ එල්ලුණාට පස්සේ නිවනට නිකන් දහපාරක් ගිහිල්ලා වගේ කියන්නේ. මොකද වචනේ ඒ තරම් උපාදානය වෙලා. ආගමික දෘෂ්ටි සංකල්පත් ඒකයි. දිව්‍ය ලෝක ගැන කියන්නේ නිකන් දිව්‍ය ලෝකෙට පස් පාරක් ගිහිල්ලා වගේ. ඒ තමයි මනක්කල්පිත භාවය. සත්‍ය කියලා කියන්නේ මනක්කල්පිතව හදාගත්ත සත්‍යයන් තුළ මිනිස්සු පැටලිලා ඉන්නවා. දෙයක් ඍජු පමණින්, සද්දට කිව් පමණින්, දැඩිව කිව් පමණින් ඒ සත්‍ය නොවේ. දේශපාලකයෝ කට දිගෑරලා නිකන් දැක්කා වගේ පචප බොරු කියන්නේ, කරන්න බැරි දේවල් කියන්නේ. එහෙම කිව්වට ඒව ඇත්ත නෙමෙයි. ඔබ කොහේද එළඹගෙන සිටින්නේ? ඔබේ සිතයි එළඹගෙන ගැනීම බලන්න ඕන. ඔබේ බාහිර සිතිවිලි පද්ධතිය ඇතුලේ හෝ මොලේ ක්‍රියාකාරීත්වය ඇතුලේ හෝ නොමේ, ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මයේ එළඹ ගැනීම දිහයි ඔබ බලාගෙන ඉන්න ඕන. එහෙම නැතුව සිතිවිලි පද්ධතියත් එක්ක ගැටෙන්න යන්න එපා. ඒවට ඉන්න දෙන්න ඕන වෙලාවක යන්න දෙන්න ඕන වෙලාවක ඕන තරම් ඉන්නත් දෙන්න කමක් නැහැ. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මයයි සචිත්ත පරියෝ දපණං කිව්ව මිසක් සිතිවිලි දමනය කරන්න හරි මොළේ කන්ට්‍රෝල් කරන්න හරි බුදුහාමුදුරු කිව්වේ නැහැ. දේශනා කරේ නැහැ. සචිත්ත හොයාගන්න. මේ හිත හොයාගන්න බැරුව අපේ මිනිස්සු මේ සිතිවිලි කන්ට්‍රෝල් කර කර ඉන්නේ. හිත වෙන දිහාවක දියෙන්නේ. චිත්තේ දිහා බලන්න. චිත මොනෝද, මොනෝද අරගෙන තියෙන්නේ කියලා. හිතේ ඉන්නේ බලන්න. යකෙක්ද ඉන්නේ හිතේ, පෙරේතෙක්ද ඉන්නේ හිතේ, නයෙක්ද ඉන්නේ හිතේ, හිවලෙක්ද ඉන්නේ හිතේ, නරියෙක්ද ඉන්නේ, මනුස්සයෙක්ද ඉන්නේ, දෙවියෙක්ද ඉන්නේ, බ්‍රහ්මයෙක්ද ඉන්නේ, භූතයෙක්ද ඉන්නේ කියලා බලන්න හිතේ චරිතය ගතිය. නරි හිවල් ගැති නැති කළද? මගේ හිතේ නම් පින්නතුනි මට මොකෙක්වත් අහු වෙන්නේ. ඒකයි මම සන්තෝෂයෙන් ඉන්නේ. හිතෙන් සන්තෝෂයෙන් ඉන්නේ. සචිත්තෙන් ඒතං සන්තං ඒතං ප්‍රනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන ඒ ප්‍රනීත බව ඒ ශාන්ත බව මං ආධ්‍යාත්මික ඒ සිත තුලින් භුක්ති විඳින්මින් වාසය කරනවා. ඔබටත් එතෙන්ට ආරාධනා කරනවා. ඔබත් ඒ ධර්මයේ තේරුම් ගන්න. මං දැක්කේ නෑ කියන්න හරි. එහෙමනම් ඔබ දැකලා එන්න ඕන. කවුරු හරි කෙනෙක් මාව දැක්කේ නෑ කියලා විවේචනය කරනවා නම් ඔහු දැක තියෙන්න ඕන. මොකද එතකොට මට ඔහුගෙන් අහගෙන ඔහු ඉන්න තැනට යන්න පුළුවන්. ඔහු දැකලා තියෙන්න ඕන. දැක්කේ නැති අය විවේචනය කරන්න එපා ධර්මය. සෝවාන් මාර්ගඵලය විවේචනය කරන්න ඕන සකදාගාමි වෙච්ච කෙනෙක්. සකදාගාමි මාර්ගඵලය විවේචනය කරන්න ඕන අනාගාමි වෙච්ච කෙනෙක්. අනාගාමි කෙනා විවේචනය කරන්න ඕන රහත් වෙච්ච කෙනෙක්. රහත් බව විවේචනය කරන්න ඕන එක්ක රහතන් වහන්සේ කෙනෙක් නැත්නම් බුදු කෙනෙක්. එහෙම නැත්නම් නිකන් ඉන්න ඕන. ඒ නිසා වාදෙනු පරහට තමා සම්මතේ පිහිටා දවස් හතෙන් නිවන් දකින්න පුළුවන් කියලා බණ පොතේ තියෙනවනේ දැකලා වර කියලා කාට හරි අඬ ගන්න ඕන. කවුරු හරි හාමුදුරු කෙනෙක් මාව හරි විවේචනය කරොත් අහන්න ඕන දැකලද? නෑ මං තාම දැක්කේ නෑ. දැක්කේ නැත්නම් කට පියාගෙන හිටපිය. දවස් හතෙන් නිවන් දකින්න පුළුවන් කියලා තියෙනව නේද? ඔව් දැකලා වර කියලා කියන්නේ. දැකලයි කියලත් මේ යකු කට මේ බොරුවට කියනවනේ. එතකොට අහන්න ඕන. එතකොට ටික දුරක් යනකොට එයාටම දාඩිය දාලා පැටලිලා නතර වෙන්නේ නතර වෙයි පලායයි. දැන් ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නෝ නෙට් එකෙන් බණ අහන වැඩේ, රෙකෝඩින් එකෙන් බණ අහන වැඩේ. සජීවීව අහන්න නැත්තම් ඒක හොඳයි. සජීවීව අහන්න නැත්තම් ඒක හොඳයි. ඒකට කමක් නැහැ. හැබැයි සජීවීව අසන විට ඔබට ධර්ම දේශනා කරන ඒ ආර්ය ශ්‍රාවකයෙක්ගේ තැනට ඔබ සහභාගී වුණ විට ඔබටම පිළිතුරු හම්බ වෙනවා. දැන් මේ net එකකින් සම්බන්ධ වෙලා ඉන්න කිසි කෙනෙකුට පිළිතුරු හම්බෙන්නේ නැහැ. මෙතන ඉන්න අයට දෙන පිළිතුරු ටික net එකේ ඉන්න අය අහගෙන ඉන්නවා. අන්න ඒක මතක තියාගන්න ඕන. සමහර අය හිතාගෙන ඉන්නේ net එකේ ඇහුවත් එකයි මෙතෙන්ට ඇවිල්ලා ඇහුවත් එකයි කියලා. නෑ. මෙතන ඔබේ ඕරා එක විසිරෙනවා මේ ශාලාව පුරා. ඒ වගේම ස්වාමින් වහන්සේගේ ඕරා එක මේ ශාලාව පුරා තියෙනවා. ඒ හැම එකක්ම එකිනෙකාට connect වෙනවා. ඒවා ඕර එකෙන්ම පිරිසුදු කරනවා. ශාරීරික රශ්මි ධාරාවේ මානසික ස්වરૂපය හැඩයෙන්ම පිරිසුදු කරනවා. හැබැයි ඒක අපිට net එකේ ඉන්න කෙනෙකුට දෙන්න බෑ. අන්තර්ජාලයේ ඉන්න කෙනෙකුට ඒක දෙන්න බෑ. මෙතන ඉන්න අයට කියන දේ එතන ඉන්න අය විසින් අහගෙන ඉන්න එක පමණයි තියෙන්නේ. ඒ නිසා ඔබගේ ධර්මය ප්‍රකට වීම අභිමුඛව ධර්ම ශ්‍රවණය මගින් වේගවත් වැඩි. එතකොට ඔබ හිතන්න එපා, වතක් සේරු කරන්න එපා. රෙකෝඩින් එකක් ඇසීම, අන්තර්ජාලයෙන් ඇසීම නුසුදුසුයි කියලා. ඒක සුදුසුයි. ඒ සුදුසු මාර්ගය වඩා වේගවත් වෙනවා අභිමුඛ දේශනාවන් වලට, සම්මුඛ සාකච්ඡාවන් වලට පැමිණෙනවා නම්. සහභාගි වෙනවා නම් ඒක ගොඩාක් වටිනවා. හැමදාම ඔබට සුද්ධ වෙන්න යම් ප්‍රමාණයක් තියෙනවා කියලා මතක තියාගන්න. ඔබ පරිපූර්ණයි කියලා චේතනාවක ඔබ හිර වුණොත් එීම ඔබ හරිම මෝඩයි. පෙනුතුනි පාරේ විදුලිය අපිට නැති වුණාම එක එක නිවාස එක එක මට්ටමට තමයි තමන්ගේ ආලෝක විසඳුම ඇති කරගෙන තියෙන්නේ. මම දැකලා තියෙනවා සමහර ගෙවල් ඉටිපන්දමෙන් ඉන්නවා. සමහර ගෙවල් ටෝච් එකෙන් ඉන්නවා. සමහර ගෙවල් ෆෝන් එකේ ලයිට් එකෙන් ඉන්නවා. සමහර ගෙවල් හඳේලියෙන් ඉන්නවා. ගිනි මැලෙන් ඉන්නවා. ලිපපත්තු කරන ලිපේ ආලෝකයෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ එක එක විසඳුම් තියෙනවා. සමහර අය පොඩි ලයිට් එකක් විතරක් දාලා සාලේ විතරක් එළිය කරගෙන ඉන්නවා. සමහර අය ලයිට් එකකන් නිදාගෙන ඉඳවදි වෙනවා. එහෙමත් වෙන අය ඉන්නවා. එක එක විසඳුම් ඔය වගේ තමයි තමන්ගේ ජීවිතේටත් පින්නතුනේ. සමහර අය උදවිය හිතනවා මේ ප්‍රමාණයේ ආලෝකය ඇති කියලා. නේ? ආන්න ඒක ප්‍රශ්නයක් තියෙනවා වෙනතුනේ. බොරු කියන්න ඕනේ මට නම් ওই ලයිට් යෑමේ ප්‍රශ්නේ තිබුණ හරි කරදරයක් වුණා. ඉතින් අපේ දායකයෝ ටික මහන්සි වෙලා මට ওই ගැජමැටික් එකක් හයි කරලා දුන්නා කොහොම හරි. හයි කරලා දුන්න නිසා ඇත්තෙම මම ලයිට් යනවද නැද්ද කියලා මම එච්චරම දන්නේ නැහැ. තේරෙන්නේද? ලයිට් ගියා දන්නෙත් නැහැ, ආවා දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මට වැඩි දේශපාලකයෝ ඔවුන්ගේ අම්මා අප්පලා මතක් වෙන්නේ නැහැ. සානශීලීව ඉන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ඇත්තටම ජීවිතේ තමන් පීඩාවක් නෙවෙයි ඉඳින්නේ. එතකොට මම කරේ මොකද්ද? පීඩාවට උත්තරයක් ලෝකේ තියෙනවා. ඉන්වර්ටර් සිස්ටම් කියලා જાතියක් තියෙනවා. ඔන්න මොකද්ද කියලා බැලුවා. මෙච්චර ගානකට කොහොම හරි මේක හයි කරගන්න ඕනේ. නැතුව ඉඳලා හරියන්නේ නැහැ. ඊට පස්සේ දුක නැති වෙනවා. ඕකයි බුදුහාමුදුරු පෙන්නන්නේ යංකෝ දුක්ඛං තතරතේ චන්දෝ පහස. බෝධි මේ දුක ප්‍රහාණය කරන්න උත්තරයක් දෙන්න ඕන මෙතෙන්ට. දැන් හොඳ ලයිට් ගියාම දුකක් එනවා. ඉතින් මම දුක ප්‍රහාණය කර කර හිටියේ නම් ලයිට් යන වාරයට ඕක ප්‍රහාණය කර කර ඉන්න ඕනේ. ප්‍රහාණය කිරීම කියලා කියන්නේ ඒක තෙරප ගැනීම නෙමෙයි. ඒකට උත්තරයක් සැපයීම. දැන් එතකොට මම මොකද්ද උත්තරේ සැපෙල්ල තියෙන ලයිට් යන එකට? ලයිට් යන එකට උත්තරේ තමයි ලයිට් යන්නේ නැති වෙන්න හදාගන්න එක. අරග ගියාම මේකටක් ගාලා පත් වුණා. දෙක මාරු වෙනවා තේරෙන්නේ නැහැ. ඒතරම් ෆාස්ට් වෙනවා ඒ දෙක. අර UPS කනෙක්ට් වෙනා වගේ කම්පියුටර් එකේ ප්‍රශ්නයක් නෑ. ඒක මෙයා යන සෙනිකෙන් මෙයා අනිත් පැත්තට මාරු කරගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ජීවිතේ හිමයි වෙනතුනේ. හේම නැතුව දුක දරා ගන්නවා කියන්නේ ඉවසනවා කියලා කියන්නේ හැමදාම එක තෙරපගෙන ඉන්න එක නෙමෙයි. වටේටම බැන බැන ඉන්නවා කියන එක නෙමෙයි. Taman එකට විසඳුමක් හොයාගන්න ඕන. අපේ අය ගොඩාක් අය හිතාගෙන ඉන්නේ නෑ අපි ඉවසීම පුරුදු කරගන්න ඕන කියලා අන්ධකාරෙ ඉන්නවා හැමදාම. ඒක නෙමෙයි පින්නතුනේ විසඳුම සොයාගන්නවා කියලා කියන්නේ වහාම අන්ධකාරෙන් ආලෝකයට එන්න ඕන. ඒක තමයි විසඳුම. එහෙම නැතුව අඳුරේම සිටීම නෙමෙයි. ඒක දරාගෙන සිටීම නෙමෙයි. ඒක ඉවසාගෙන සිටීම කියන එක නෙමෙයි. ඒකට උත්තරයක් සපය ගන්න ඕන. ඊට පස්සේ ඔබට ඒ වේදනාව, ඒ ප්‍රශ්නය, ඒ අකුසල සිදුවිලි, ඒ අපහසුතාවය ඔබ තුලින් නැති වෙලා යනවා. ඉතින් ඒ විදිහට තමයි තමන්ගේ ජීවිතේට තමන් ආලෝකය සපය ගන්න ඕන. ඒ නිසා පොඩි ප්‍රමාණයකින් ආලෝකයකින් යන්තම් ජීවත් වෙන්න පුළුවන් බව ඇත්ත. නමුත් තමන්ට නොදැනෙන මට්ටමටම තමන්ගේ ආලෝකය තමන් උදා කරගත්තාම තමන්ට ඉවසන්න කාරණයක් නැහැ. ඔබ පරිපූර්ණයි. ඒ නිසා වේදනා අස්සේස විරාග නිරෝධු තමා තුළ බිඳ වැටීමක් නැති කරගන්න. මොකද්ද කරන්න තියෙන්නේ? සියල්ල පිළිබඳව තතුසේ අවබෝධ කරගන්න. මනසේ හැසිරීම පිළිබඳව ඊට පස්සේ ඔබට අවසාන ඉලක්කය හැටියට ඔබගේ ගැඹීර අර ගැඹුරුම මනසෙහි මමත්වය ඔබට හසු වෙනවා. ඒ මමත්වයේ පළවා හරින කම්ම ඔබට සිද්ධ වෙනවා. මමත්වයෙන් බේරි බේරි දුවන්නත් මමත්වයේ පළවා හරින්නත් මමත්තේ ලේසියෙන් නම් මෙතන යන්නේ නැහැ. දහසකුත් කතා කියලා මෙයා නතර වෙන්නයි බලන්නේ. ඔබේ දක්ෂතාවයෙන් තමයි ඔබ එළවන්නේ. බුදුහාමුදුරුව මමත්තේ පළවා හරිනකොට ඇවිල්ලා මමත්තේ කිව්වා, ඇයි ඔයාව පළවා හරින්න? ඔයා හැදුවේ මම. දෙන්නකෝ උත්තර. ඔය සියල්ලම අයිති මට. දැන් ඔබ මමත්වයේ එළවන්න ලෑස්ති කරා. මමත්වයේ කියන්නේ මොකද්ද? ඔය සියල්ලම අයිති මට. කෙස් ගහේ ඉඳලා ඇහි පිහාට්ට ඉඳලා අයිති මට. ඇත්තද? මොකද කරන්නේ? ඔව්, ඉතින් ඔයාට තමයි අයිති. කොහොමද මට තාවකාලිකවනේ දීලා තින්නේ? ඔව්, මම දැම්මම ඔයාට ඒක දෙන්න ලෑස්ති. ඉතින් තව ටිකක් කල් තියාගෙන ඉඳලා දෙන්න, පස්සේ දෙන්න, කමන්නේ, හදිස්සියක් නැහැ. නෑ නෑ නෑ, මේ මේ දැම්මම තියාගන්න. දැන් ඔබෙන් ඔබෙන් ණය මුදලක් අරගෙන කවුරු හරි මිනිස්සෙක් ඒ ණය මුදල තියෙන වෙලාවක දෙන්න වෙලාවක් මුණ ගැහිලා ඔබේ ළඟ තියෙන වෙලාවක ඔබේ ණය මුදල දෙනෝ ඒ පුජ්‍යලයට, වා මේ තියාගන්නවා, මට දීපු රුපියල් 10000 ඔයා තියාගන්න. ඒ මිනිස්සයා කියනවා නෑ නෑ කමන්නේ ඔයා තියාගන්න, පස්සේ ගන්න පුළුවන්. ඔබ ඇත්තටම ණය නැතුව ජීවත් වෙන්න කැමති මිනිහෙක් නා, මිනිස්සෙක් නා, ඔබ මොකද කරන්නේ? නෑ නෑ මේක මට ඔළුවට කරදරයක්, ඔයා තියාගන්න. වැඩි ඉවරේ, දැන් මට තියෙනව නැත්තම් නැති වෙලාවක ඔබ ඉල්ලුවොත් එහෙම මට දෙන්නත් නැති වෙනවා, ඔබ මේක දැන් තියාගන්න කියලා දෙනවද නැද්ද? දෙනවා. හැබැයි ණයකාරකමට කැමති කට්ට කෛරාටිකෙක් නා, ආයෙන තැන්කියු එහෙම මම මේක තියාගන්න, පස්සේ දෙන්න බැරිය කියලා ආයි සාක්කුව දා ගන්නවා. හැමදාම අර ණය වදින් ඒ මනුස්සයා පිච්චි පිච්චියට ජීවත් වෙන්න එනවා. ඒ නිසා තමා පිරිසුදු වෙන්න කැමති මනුස්සයා නම් එපා කියද්දී උනත් ණය ආපහු දෙනවා. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න ඕන, ආජානීය පුරුෂයෙක් වෙන්න ඕන, නිවන් දකින්න කැමති කෙනෙක්. මාර්යා කියනවා ඔබ තව අවුරුද්දක් දෙකක් තියාගෙන ඉඳලා, අවුරුදු 5ක් 6ක් 15ක් තියාගෙන ඉඳලා මට පස්සේ දෙන්න. එනතුනි ණය දෙන්නේ හරියට මාර්යා චීනි වගේ, ඉල්ලුවාම ඕන තරම් දෙනවා. දීපංගෝ ඊට පස්සේ පොලියත් එක්ක අනිත් අතට දැන් ওই තෙරපිලා ඉන්නේ, අවුරුදු දෙකකට කල් ගිහිල්ලා ඉන්නේ. මාර්යා වගේ තමයි ණය දාලා බෙල්ල බෙල්ල වැලලානෝ, බෙල්ලට තොණ්ඩුවක් දානවා වගේ වැඩක් තමයි ණය ණයක් ගන්නවා කියන්නේ. ඉතින් අපේ මිනිස්සුත් ණය කනවා, අපි නෙමෙයිනේ ගෙවන්නේ, ඊළඟ එක ආයෙනේ ගෙවන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ, ණය වෙනවා. රටට රජෙක් නැහැ. ඒ නිසා තමා තුලත් තමන්ට අයිතිකාරයෙක් නැතුව ඉන්න එපා. අයිතිකාරයෙක් වෙන්න අත්තදීපා විහෙරත අත්තසරණ. රටට නම් කොහොමත් රජෙක් නැහනේ. එනේ එක කාලා ගියා. ඊළඟ එක තමයි එක ගෙවන්න ඕන. ඉතින් අවසානයේ ජනතාව දන්නේ නේ මේ ඔක්කොටම පරිප්පු කන්න ඕන රජ වෙනේ උන් නෙමෙයි මේක ඉන්නේ උන් කියලා. උන් එංගලන්ත ගෙවල් අරන් යනවා, ඇමරිකාවේ ගෙවල් අරන් යනවා, පරිප්පුව කන්නේ ලංකාවේ ඉන්නේ උන්. ඕක දැනගනින්න කියලා මේ රටට ඉන්න ජනතාවට කියන්න ඕන. උන් ණය වුණාට පරිප්පු කන්නේ උඹලා. ඒ වගේම පින්නතුනේ මේ මාරයා බුදුහාමුදුරු පෙන්නන්නේ කුලියට ගත්ත ඇඳුම්, ණයට ගත්ත ඇඳුම්, කුලියර කියන්නේ ණයට, ණයට ගත්ත ඇඳුම් වැනි මේ සත්‍යයගේ මේ හැමදේම මම කරේ. මං කෙලින්ම හිතුව ලොන්ඩරි කාරයා හැටියටම, මාරයා ලොන්ඩරි කාරයා, මං ඒකෙන් ඇඳුම් අරන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මට ගමේ අපේ පැත්තේ ලොන්ඩරියක්මයි මතක් වුණේ. මම ඒ විදිහටම ලොන්ඩරියට ගිහිල්ලා, අපිට මතක අපි රෙදි හැම ගන්න ගියාම දොරට තට්ටු කළා, මේ අපි කලින් දීපු රෙදි ටික කියලා ඉල්ලනවා. ඒ විදිහටම මමත් ගිහිල්ලා මාරයට පොඩ්ඩක් තට්ටුවක් දාලා මේ ආගේ රෙදි ටික මොනවද මගේ ආකල්ප, සංකල්ප, විකල්ප, ප්‍රශ්න, උත්තර, මම, මගේ ආත්මය, හරියට අර ඇඳුමක තියෙන පිත්තල බොත්තම වගේ තමයි ඔක්කොම ටික ඔක්කොම ගිනිල්ලා මේ වාගේ රෙදි ටික ගෙන. ඇයි හදිස්සියේ? තාම වයසත් නැහැනේ, තව ටිකක් කල් ඕක ඇඳන් ඉන්න. නෑ මේක මට නිකන් කරදරයි වගේ, කමන්නේ තියාගන්න. කුලි ඇඳුන්නේ නෑ ඕක, ඔයාගේ වගේ ඇඳන් ඉන්න. ඔව් වගේ ඇඳන් ඉන්න පුළුවන්, නමුත් ඒ උනන්ට මගේ නෙමෙයිනේ. ආ ඒක ඇත්ත. මාරයා කියන්නේ මොකද්ද කොහොමද දන්නවද? ඔයාගේ වගේ ඇඳන් ඉන්න නිකන් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ ඇඳන් ඉන්නේ කොහොමද? මේ ශරීර කූට්ටම ඇට කූඩුව ඔක්කොම ඇඳන් ඉන්නේ කොහොමද? මාරයාගේ වගේද? නෑ මගේ වගේ. මගේ වගේ ඇඳන් ඉන්න. එහෙම තමයි කියලා දෙන්නේ. ඒ විදිහටම ඉන්නවා ෂෝක් එකට අපේ ජනතාව. මගේ වගේ ඇඳන් ඉන්නවා. ඉතින් මාරේ ඔබ කියාවි මගේ වගේ ඇඳන් ඉන්න කියලා. ඒ උනාට මගේ නෙමෙයිනේ, වැඩක් නැහැනේ. ඔව් ඉතින් ඒක ඇත්ත කියනවා. අර අර හාමුදුරු කෙනෙක් වගේ දවසක් මම පන්සලකට ගියාම කියනවා ආයුෂ්මතුන් මෙහි නතර වෙන්න, මෙහි ඉන්න පුළුවන්. ආයුෂ්මතුන්ගේ කියලා හිතාගෙන ඉන්න මේ පන්සල. මං කෝ නිකන් හිතන් ඉන්න අමාරු වෙන්නේ, ලියලම දෙන්න සායින්හස කියලා. හාමුදුරු දුවනවා දිවිල්ලක් පස්ස බරන්නේ නැතුව.
මඟෝටික හිතන් ඉන්න එක අමාරු වැඩක්. ලියල දෙන්න වැඩ ඉවරයි. ලියල දෙන්න හිතන් ඉන්න දෙන මාරියෝ වගේ තමයි. කවුද? හාමුදුරුත්. හාමුදුරුත් මාරියෝ වගේ හිතන් ඉන්න කියලා දෙනවා. මාරියා රවට්ටන්නෙත් එහෙමයි, හාමුදුරුව රවට්ටුවෙත් එහෙමයි, මිනිස්සු රවට්ටන්නෙත් එහෙමයි, හැමෝම එකිනෙකාට රැවටෙන්නෙත් එහෙමයි, රවට්ටන්නෙත් එහෙමයි. හිතන් ඉන්න, හිතන් ඉන්න, හිතන් ඉන්න. අමාරුයි මාරය තාම තියාගන්න, ඔබවම තියාගන්න, ඔබවම තියාගන්න. එයා එපයි කියද්දි මම දෙනවා. අර ණයට අකමැති මිනිස්සයා ණයකාරය කිව්වත් ඔයා කමන්නේ පස්සේ තියාගන්න. මොලයක් තියෙන මොකක් හරි මේ ණය තියාගන්න කියලා නිකම්ම නෙමෙයි. ඒක නිසා මේක දැම්ම දෙන එක හොඳයි කියලා තේරුම් ගන්න නුවණැති කෙනා දෙනවා. ඊට පස්සේ මාරයා කියනවා, බලනෝ කොයි තමුසේ අයිසේ හරි ෂෝක් මිනිහෙක්නේ. ඇයි හොඳ? මට බය ඔක්කොම දුවනවා, ණය පැහැර හරිනවා, ඇඳුම් ගෙනල්ල දෙන්නේ උන්ගේ පස්සේ මන් දුවල ඒව උදුර ගන්නවා. තමුසේ හරි ශ්‍රේෂ්ඨයි. ඇයි? මගේ ගෙදරට ඇවිල්ලා තට්ටු කරලා මං එපයි කියද්දි මේවා සද්භාවයෙන් බාර දෙනවා. ඔබ ආජානීය පුරුෂයෙක්, මාව ලොමු දහය ගන්න, මාව පුදුමයට පත් කරන, මාව සර්ප්‍රයිස් කරපු කෙනෙක් තමයි කියලා මාරයා තැන්කියු කරන, ස්තුතිවන්ත වෙනවා. බුදුහාමුදුරන්ටත් එක කළා, මටත් එක කළා. බුදුහාමුදුරට කරේ වෙන විදියකට සම්බන්ධතාවය, මට වෙන විදියකට. හැම කෙනෙකුටම ඔබටත් ඒ වැඩේ කරන්න සිද්ධ වෙනවා. ඔක්කොම බාර දෙන්න සිද්ධ වෙනවා. වෙනතුනේ කොම් බාර දෙන්න සිද්ධ වෙනවා. අනිදාට මාරයා වට තැන්කියු කියනවාමයි. ඒ ඔක්කොම මානසික දේවල්, ආධ්‍යාත්මික දේවල්. රැවටුණා නම් ඉවරයි. ඔබව රවට්ටලා තියෙන්නේ මට පේනවා. සමහර අය රවට්ටලා තියෙන්නේ අත්තිසුකය දීලා. ඔබ බය වෙන්නේ මොකටද බං? ඔබට බැංකුවේ අච්චර සල්ලි තියෙනවා, ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා, මෙච්චර ළමයින්ට සල්ලි භාගේ තියෙනවා, ඈ බය වෙන දෙයක් නැහැ කියලා බය නැති කරනවා මාරයා. එතකොට මාරයාගෙන් අහනෝ, පිස්සුද මාරියෝ, මං 1950 ඉපදුනේ, 2050 වෙනකොට මට 100යි, මං 1960 ඉපදුනේ, 2060 වෙනකොට මට 100යි, මං 1940 ඉපදුනේ, 2040 වෙනකොට මට 100යි, මං 1930 ඉපදුනා නම් 2030 වෙනකොට 100යි කියලා කල්පනා කරගෙන 100ක් ජීවත් නොවන ලෝකේ කල් දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. අප්‍රමාදෝ අප්‍රමාදීව කටයුතු කරන්න. එහෙම හිතන්න ඕන. මරණ වේලාව දවස කියන්න බෑ. පූර්ණ ආයුෂ ඉන්නවද කියලා කියන්න බෑ. වහාම තමන්ගේ හිත හනසනවා ගන්න. කවුරුවත් මෙහෙම බණ කිව්වයි කියලා මම මේ මාර්ගඵලවලට දාන්න එපා. මට ඕන නම් මං ගැන කියන්නත් පුළුවන්. මං අහවල් ඵලයේ, අහවල් තැන, අහවල් මාර්ගයේ ඉන්නේ කියලා. නමුත් ලෝකෙන් නිඳා ලබන්න මං ඒව කියන්න උවමනාවක් නෑ පින්නතුනි. මම ඒක නිසා කියන්නේ. ඒ වගේම මගේ ළඟට බණහන් එන පින්නතුන් අහවල් මාර්ගඵලයේ, අහවල් தත්ත්වයේ, අහවල් මාර්ගයේ ඉන්නේ කියලා මට කියන්න පුළුවන් හැම කෙනෙකුටම. නමුත් මං ඒ ඇත්තන්ට කියන්නෙත් නෑ, ලෝකයට කියන්නෙත් නෑ පින්නතුනි. මොකද ලෝකයෙන් පරිභව ලබන්න දුෂ්ට මිනිස්සුන්ගෙන්, දුර්ජන මිනිස්සුන්ගෙන්, දුෂ්ප්‍රාඥ මිනිස්සු ඕවා අවියක් කරගෙන